අපි ආයු සංකාර වෝසජ්ජන සූත්‍රය කරන්නේ මා විසින් මෙසේ අසන ලදී. එක් සමයකි භාගතුන් වහන්සේ විසල්පුර මහවණී කූටාගාර ශාලා විහාරයේ වැඩවසන සේක. ඒ සමයේ භාගතුන් වහන්සේ පෙරවේරේ හැඳිපරෝ පාසිවරුගෙන් විසල්පුරට පිඩු පිණිස වැවිසේ. විසල්පුර පිඩු පිණිස හැසිර පසුබත්ති පිණ්ඩපාතයෙන් පෙරලා වැඩිසේක. අනදු තෙරුම් බනව ආනන්දේනි හිඳිනා ඇතිරිය ගනු දිවාවීරණ පිණිස චාපාල චෛත්‍යයට යන්නෙමින් වදාළසේ. එසේ වහන්සේ ගිය ආනන්ද තෙරුම් භාගතුන් වහන්සේට පිළිවදන් දී හිඳිනා ඇතිරියගෙන භාගතුන් වහන්සේ පසුපසින් වැඩිය. එක්බෙත්තින් භාගතුන් වහන්සේ චාපාල චෛත්‍යය දරා එළඹසේක. එළඹ පනවන ලදස්නේ වැඩවුන්සේ. භාගතුන් වහන්සේ වැඩීදී ආනන්දේ විසල්පුරේ සිත් කලිය, උද්‍යාන චෛත්‍ය සිත් කලිය, ගෞතම චෛත්‍ය සිත් කලිය, සප්තාම චෛත්‍ය සිත් කලිය, බාහුත චෛත්‍ය සිත් කලිය, සාරානන්ද චෛත්‍ය සිත් කලිය, චාපාල චෛත්‍ය සිත් කලිය. ආනන්දේ යම් කිසිවෙකු විසින් සතර ඉද්ධිපාදිය වඩන ලද්දා වුණු, බහුල් වශයෙන් කරන ලද්දා වුණු, යුක්ත යානයක් මෙන් කරන ලද්දා වුණු, පිහිටන තැනක් මෙන් කරන ලද්දා වුණු, සිද්ධ කරන ලද්දා වුණු, පුරුදු කරන ලද්දා වුණ, මොනවට නිපදවන ලද්දා වුණ, හෙතෙම කැමැත්තේන ආවිස කල්පයක් හෝ ඊට වැඩි කාලයක් සිටිය හැකි වන්නේ. ආනන්දයෙන් තථාගතයන් විසින් සතර ඉද්ධිපාදයෝ භාවිතය, ඒ කියන්නේ ඩිවලොප් කරලා තියෙනවා. බහුලීකතේ පර්සියුට් කියන එකයි, යානිකතේ ඒ කියන්නේ හරියට වාහනයක් වාගේ, වාස්තුකතේ දිවන ග්‍රවුන්ඩින් කියන, අනුෂ්ඨිතේ ස්ටඩි කියලා කියනවා, පරිචිතේ කොන්සලිඩේටඩ්, සුසුමාරද්දේ ආනන්දේ තථාගතයෝ කැමැත්තේන ආයුෂ කල්පයක් හෝ ඊට වැඩි කලක් සිටිය හැක්කැයි වදාළසේක. මෙසේත් භාගතුන් වහන්සේ විසින් දැඩි වූ සංඥාව ඉපදීම කරලා කල්ලි ඕලාරික අවභාසයේ, ඒ කියන්නේ හින්ට් එකක් දීපු වෙලාවෙත් ආනන්ද තෙරණුව ඒ දැන ගැනීමට නොහැකි වූවර මරෝ විසින් මඩන ලද්දා වූ සිත් ඇත්තෙකුසේ වහන්ස භාගතුන් වහන්සේ බොහෝ දිනාට හිත පිණිස, බොහෝ දිනාට සුව පිණිස, ලොවට අනුකම්පා සඳහා දෙව මිනිසුට යහපත පිණිස, හිත පිණිස, සුව පිණිස, කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් වැඩ සිටින සේක්වායි සුගතයන් වහන්සේ කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් වැඩ සිටින සේක්වායි භාගතුන් වහන්සේ නොයන්දෑම. ඉතින් මේක පෙන්නවා මේ බුදුහාමුදුරුවෝ ඒ චෛත්‍ය ළඟට ගිහිල්ලා මේ චෛත්‍යයන් ඒ සිත් කලුයි කියලා එහෙම කියලා තියෙනවා. ඉතින් ඒ කතා කරන්නේ සිත් කලුයි කියලා කියලා තියෙන්නේ මේ ඒක අභිලන්දනා කරනවා කියන එක නෙමෙයි. දැන් වයසට ගිය පුද්ගලයෙක් බොහොම අමාරුවෙන් ඉන්නවා නම් කවුරුවත් කියන්නේ නැහැ අනේ තව චුට්ටක් පුළුවන් නම් ඉන්නේ කියන එක නේද? ඒතර බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙන මට වෙහසක් නැහැ. අවශ්‍ය නම් තව කල් ජීවත් වෙලා ඉන්න පුළුවන් කියන එක. ඉතින් ඒ බුදුහාමුදුරුවෝ පෙන්න්නේ මේ සතර ඉද්ධිපාදිය වැඩුවා නම් ඒ පුද්ගලයාට ඒ විදිහට ඉන්න පුළුවන් කියලා, ඔය සුසුමාරද්දයි කියලා කියන්නේ ඔබ පෙන්නන ඔය පට සම්බිදා මගේ වෙල් අන්ඩර්ටේකන් කියලා. ඒ කියන්නේ මොනවට පරිපූර්ණ කළා කියලා. දැන් ක්ලේශයන්, පරිඋට්ටානයන්, සංස්කාරයන් කියන එක විසම වෙනවා කියලා කියනවා. ඒවා වෙනස් වෙන වෙන ආකාර. ශාන්ත ස්වභාවයෙන් ඒ ප්‍රණීත ස්වභාවයේ නිරෝධී කියන එක සමධර්මයන්. ඒකේ වෙනසක් නැහැ, එකම தත්ත්වය තමයි ඒකේ තියෙන්නේ. එතකොට මේ බුදුහාමුදුරු නිකන් වාහනයක් වාගේ ඒ තරම් ඒ ඉද්ධිපාදය හොඳට වඩලා තියෙනවා. තථාගතයන් වහන්සේට කැමති නම් ඉන්න පුළුවන් ඒ කියන එක හින්ට් එකක් දීලා තියෙනවා. මොකද ආනන්දහාමුදුරුවන්ට මේක ඉල්ලා සිටින්න කල්පනා වුණේ නැහැ. මේ තවදුරටත් භාගතුන් වහන්සේ වැඩ ඉන්නේ කියලා. දෙවෙනි වරටත් භාගතුන් වහන්සේ ආනන්දහාමුදුරුවන්ට අනතලා මේ විදිහට සිත් කලුයි ආදී වශයෙන් කිව්වට ආනන්දහාමුදුරුවෝ ඉල්ලුවේ නැහැ. තුන්වෙනි පාරටත් මේ ආරාධනා කළාම බුදුහාමුදුරු දේශනා කළාම ඒ ඉල්ලා සිටියේ නැහැ කියන එක තියෙන හරියට මාර්යා විසින් මඩනවා වාගේ කියලා. එතකොට අපි ඒ සූත්‍ර දේශනාවේ ඉතුරු ටික බලන්න ඉස්සෙල්ලා අපි බලමු මේ ඉද්ධි ඩයග්‍රෑම් වලට ගිහිල්ලා. පළවෙනිම අපි මේ අකනිට වහමුලෝකේ රාතන් වහන්සේට කෘතඥතාය පළ කරන අපිට මේ ධර්මය ලබා දුන්නට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ අපි හතරවෙනි ධානය කියන එකට එන්නේ කොහොමද කියන එක තමයි මේක පෙන්නා දෙන්නේ. එතකොට අපි දන්නවා ඔය හතරවෙනි ධ්‍යානෙට එන්න දැන් සත්ත බොජ්ජංගයේ කියන එකේ කාරණා තමයි මේ අපි මේ පල්ලෙහැන් කොරසන්ට ලකුණු කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා අර සති සම්බොජ්ජංගේ භාවිතා කරලා එයා මෙනෙහි කරන්න ගත්තාම ඉතුරුපං ඉතුරුපස්ස සමුදේ ඉතුරුපස්ස අස්තංගමෝ කියලා මෙනෙහි කරා. ඒ පළවෙනි ධ්‍යානය කියන එකට එයා ගමන් කරන්න පුළුවන් ප්‍රීතිය සහගතව. එතකොට ඒ ප්‍රීතියට ඒ පුද්ගලයා සතුටු වෙනවා. හැබැයි ඒ කමඨානේ මිල එයා ගෙවන්න අකමැති වෙනවා. මතකද විවිච්චේව කාමේ විචා කුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකදම් ප්‍රීති සුඛං ප්‍රථම ධ්‍යානං කියලා පළවෙනි ධ්‍යානට ගියේ. ඉතින් ඒක සඳහා යා විතක්ක විචාර කියන මිල භාවිතා කළා. ඒක තමයි නික්කම්ම අව්‍යාපාද අවේස. නික්කම්මේ සඳහා තමයි දෙතිස් ගුණ ප්‍රේම සිහි කරන්නේ. එතකොට මේකේ එයා ප්‍රීතියට සතුටුයි. හැබැයි යාට පේනවා මේ මට මේ කායිකව දැනෙන ප්‍රීතිය ලබා ගන්න මම කමඨාණේ මිලක් ගෙවන්න කියලා. ඒ මිල ගෙවන්න අකමැති. හැබැයි ඉතින් කරන්න දෙයක් නැහැ. මෙයා මේක හොඳට මතක තියාගත්තාම එයා එනවා දෙවෙනි ධ්‍යානයට. ඒ විතක්ක විචාර පහ වෙලා ගිහිල්ලා කය ගැන විතක්කයක් විචාරයක් නැහැ. එයාට පුළුවන්කම තියෙනවා දෙවෙනි ධ්‍යානෙ ප්‍රීතිය සාගතව ඉන්න. ඉතින් ඒක තමයි මේ දෙවෙනි ප්‍රීතිය කියලා ලකුණු කරලා තියෙන්නේ. ඉතින් මේ දෙවෙනි ධ්‍යානෙන් එයා කල්පනා වෙනවා මේ ප්‍රීතිය කායිකව දැනෙනවා. හැබැයි මම මේකට ඇලෙන්න පුළුවන් කියන ආදීනේ කල්පනා කරමින් ප්‍රීතියට අනුතුරු තියෙන සුඛයට එයා කැමති වෙනවා. එතකොට ඒ ප්‍රීතියට විරාගයක් ඇති වෙලා ඉතින් මේ සුඛය සහගත ඔයා තුන්වෙනි ධ්‍යානෙ ඉන්න එයාට කල්පනා වෙනවා මම මේ සුඛයි සුඛයි කියලා කියන්නේ. සත්‍ය වශයෙන් මේ ලෝකේ තියෙන දුක්ඛය මේ සුඛය తాවකාලිකයි. ඒ දුක්ඛය දැම්මතුයි කියලා කල්පනා කළාම එයා උපේක්ඛාව කියන එකට එනවා. එතකොට ওই විදිහට ඔයගලන්ට පේනවා ඒ සුඛේ සහගත ඔයකින් සමාධියම ඇතිලා උපේක්ඛාවවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔයගොල්ලෝ දන්නේ සම්මා දිට්ඨිය සම්මා සංකප්ප ඔය විදිහට භාවිතා කරනවා. අර මුසාවාද පරසාවාච පිසුනාවාච සම්ප්‍රප්ලාප කියන ඒවායි මයින් වුණාට පස්සේ ඉතින් දැන් අපි කිව්වේ අර ආනාපාන සතිය අපි හුස්මවත් ගන්නෙ නැහැ පානාතිපාතේ කරන්න. ඉතින් ඒ සංස්කාරයන්ගේ නිරෝධය ඇති වෙනවා. ඒ චතුත්ථ ධ්‍යාන සමාපත්තිය විදිහට උපේක්ඛාවට යනවා. ඉතින් දෙපැත්තෙම මෙතෙන්ට උපේක්ඛාවට එනවා කියන එක පේනවා. එහෙමනම් අපි තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ මේ ඉද්ධිපාදයන් සම්බන්ධ වෙන හැටි. ඒක ඔය රහතන් වහන්සේ නම් කිව්වා අපිට මෙහෙම ගාතාවකුත් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු. ඉතින් එහෙම එකක් අපිට හම්බ වෙලා නැහැ. ඡන්දෝත චිත්තෝ චිත්තෝච විරියෝ විරියෝච මනසා කියලා. එතකොට දැන් අපි දන්නවා අපි ඥානපතේත් අපි ඉගෙන ගත්තා ඔය විරිය. මතකද පළවෙනි විරිය අපි භාවිතා කළේ දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤාව භාවිතා කළා. ඒ දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤාව භාවිතා කළා ඊන් පස්සේ ඔයගොල්ලෝ ඒකෙන් පළවෙනි ධානයට ආවා. පළවෙනි ධානයේ කාය අනුපස්සනාව කළා, නිර්වාණය ස්පර්ශ කළා, පටිච්චසමුප්පාදේ පුරුක අවබෝධයේ සහගත උදයන් නිර්වාණය ස්පර්ශ කළා, තේරුම් ගත්තා මම මෙච්චර කලක් මේ බොම්බෙට්ටි ඉන්න පණුව වාගේ තමයි හිටියේ. බොම්බෙට්ටෙම කකා බොම්බෙට්ට මාරහාර. ඉතින් එහෙම කල්පනා කරලා බොම්බෙට්ටෙන් ඉදිරියට බණ ගන්න විරියක් ඇති වුණා. එතකොට ඒ විරිය මෙතන ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ ඕගලන්ට මතකයි ඒ බොම්බෙට්ටි ඉන්න පණුව ඒකම කාලා ඒකෙම මී යන ඒක දැක්කා. ජාති ජරා ව්‍යාධි මරණ දැකලා ඉතින් සත්‍යාදිඨාණයට ආව. මේ ලෝකෙ තියෙන දේවල් ඔක්කොම සම්මෝස ධර්මය. අමෝස ධර්මයක් තියෙන නිර්වාණයයි කියලා ඒ නිර්වාණයට මනස යොමු කළා ඡන්ද සමාධිය. එතකොට තමන් ඡන්ද සමාධියට ඇවිල්ලා අර කම තමන් කලින් කිව්වනේ විරේදී කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක එපා කියලා නිර්වාණය සඳහා ඒකට තාම ගරු කරනවා නම් අන්න පුළුවන්කම තියෙනවා තමන්ට මේ චිත්ත සමාධිය කියන එකට ගමන් කරන්න. ඉතින් මේ චිත්ත සමාධියට එනකොට ඕගොල්ලෝ ඉන්ද්‍රිය සංවරය එහෙම ඇති වෙලා අභිජ්ජා දෝමනසයෙන් එපා කියලා නේද? මතකද අපි ආව සත්‍රින්දියෝ ජනිපෝච කියලා විවිධ නිගේ නේද? මෙත්තාවෙන් ගිහිල්ලා ආවේ. එතකොට කෙනෙකුට පේනවා මේ චිත්ත සමාධිය කෙනෙකුට තියෙන්න නම් එහෙමනම් මෙත්තාව කියන එක තියෙන්න ඕන. දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤාය. පළවෙනි ප්‍රතිපදාවෙන් බ්‍රහ්ම විහාරයට ගිහිල්ලා ඒක භාවිතා කරලා තමයි අපි ඊළඟට විරිය භාවිතා කරලා මේ චිත්ත සමාධිය කියන එකට තමයි ගමන් කරන්නේ. එතකොට මෙත්තාව නැත්තම් මේක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මෙතෙන්ට ආවට පස්සේ ඒ අපි යන විමර්ශන සමාධිය කියන එකට විමර්ශාවට ගමන් කරන්න පුළුවන්. එතකොට ඕක සඳහා ඔයගලන්ට තේරෙනවා අර දදතු පුඤ්ඤම් පවඩ්ඩිති ගාථාවේදී මතකද අපි අර අසුචි මගේ නෙමෙයි ආදී වශයෙන් කල්පනා කරා. ඒ කල්පනා කළා ඉතින් මේ පුද්ගලයා දැන් කියන මට ලෝභයේ, දේශයේ, මෝහයෙන් එපා කියලා. ලෝභයත් එපා, ද්වේෂයත් එපා, මෝහයත් එපා කියලා. සුඛාපටිපදා කිප්පා විඤ්ඤාවේදී ඉගෙන ගත්තා අපි ඒවා අනුමත කරනවා කියලා නේද විමර්ශාවෙන්. එතකොට මේ විමර්ශාවට ආවට පස්සේ එතනින් ඕගොල්ලෝ වෙනවා විරිය කියන එකට. දැන් බලන්න මේ දෙවෙනි පාරටත් අපි ඇවිල්ලා තිනවා විරියට. විරිය කියන එක නිතරම අවශ්‍යයි. ඉතින් මේ විරියේදී දැන් සංස්කාර කියන ඒවා හැම මේ මගේ නොවන විරියක් තමයි ඒවා එපා කියලා කියන්නේ. ඉතින් මේවේ අර්ථය තියෙන්නේ දැන් බලන්න අර චිත්ත සමාධියට එහෙම ඇවිල්ලා අර විඥානයේ යම්කිසි ගැම්මක් තියෙනවද ඒ ගැම්ම අඩු කරලා විමර්ශා සමාධියෙන් එහෙම පෙන්නනවා මේ විඥානීය කියන එක පවත්වන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියලා විමර්ශාවෙන් ඒව ඇති වෙලා තියෙනවා. ඉතින් එහෙම ඇති වෙලා තමයි ඒව අයින් කරගන්න දැන් ඒ සංස්කාරයෙන් අයින් කරගන්න විරියව ඇති වෙලා තියෙනවා. එතකොට මේ විරිය මගින් ඕගලන්ට පේනවා මේ ඡන්ද සමාධියට ආපහු අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් මේව අතර සම්බන්ධතාවය වුණත් තියෙන මේ විරියෙන් චitte මේ පැත්තට යනවා විරියෙන් ඡන්දයට යනවා කියන එක තියෙනවා. එතකොට අර ඉස්සෙල්ලා යම් කිසි ඡන්ද සමාධියක් තිබුණාද? ඒ ඡන්ද සමාධියේදී අර කාම විතක්ක, ව්‍යාපාද විතක්ක එපා කියලා කිව්වද? දැන් මේ විමර්ශාව හරහා එනකොට එයාට පේන බොහොම තදට මේ සංස්කාරයන් කියන ඒවා මේ විඥාණය පවත් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක නැති වෙනවා කියන එක ගැඹුරට පේන. දැන් අපි ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තානේ. මම පුරුෂයා කියලා කාන්තාව දෙස බලනවා. මම කාන්තාව කියලා පුරුෂයා දෙස බලනවා. එතකොට ඒක නිසා අවිද්‍යාශ්‍රයෙන් කාමාශ්‍රයට ඇවිල්ලා එහෙම සිද්ධ වෙන්නා වූ දේවල් තියෙනවා. දැන් ඉතින් එයා මේ සංස්කාරයෙන් එහෙම අයින් කරලා එයා දැන් ඉස්සරට වඩා ස්ට්‍රෝං. නිකම්ම රූපේ එපා කියනවා විතරක් නෙමෙයි. මොකද ඔය රූපේ කියන එක අපි එපයි කියලා කියනවා තමයි අසූචි කියලා බලලා. හැබැයි නිත්‍යභාවය අපි ඇවිල්ලා එතුණෙන් අපි වහපා ගන්නවා. එයා කියන ඕක හොඳයි කියලා. මොකද නිත්‍යභාවයෙන් සඳහන් ඒව එහෙම අයින් කරගෙන තමයි මේ තින් දැන් ඡන්ද සමාධි ඉස්සරට වඩා තීව්‍ර වෙලා තියෙන්නේ. එතකොට ওই විදිහට ඔයගලන්ට මේ ඉද්දි ඒ කියන්නේ සමාධින් ඉදින් ඔවා කැරකිලා යනකොට ඉද්දීන් බවට එහෙමපත් වෙනවා ඉද්දිපාදයන් බවට. එතකොට එහෙමනම් අපි හතරවෙනි ස්ලයිඩ් එකට යමු. ඔය හතරවෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පෙන්නනවා ඕගොල්ලෝ වත්තූපම සූත්‍රය ඉගෙන ගත්තා වූ ධර්මයන්. ඒකේ ඕගලන්ට මතක ඇති අර දේශය කියන එක තියෙනවා මෙතන ලකුණු කරලා. ඒකෙන් ක්‍රෝධය කියන එක ලකුණු කරලා තියෙනවා. ඉතින් ක්‍රෝධය ඇති වුණා නම් අපි ඉගෙන ගත්ත මක්කේ ඇති වෙනවා. මක්කේ ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඒ වගේම ඕගොල්ලෝ ඉගෙන ගත්තා උපනාහය කියන එක. අර ලේබල් කරනවා කියන්නේ සංස්කාර වල විසමතාවය එහෙම එකේ තියෙනවා. ඒකෙන් ඕගලන්ට පලාසය ඇති වෙනවා වෙන් කරන අර ටින් එකට වඩා මේ ටින් එක හොඳයි කියලා. ඒකෙන් ලාභයට යනවා මච්චරිය. එතකොට මෙතන එහෙමනම් අපිට පේනවා මේ ද්වේෂයට කියන එක පාරට විරුද්ධයිනි චිත්ත සමාධිය නේද? අපි ඉගෙන ගත්තනේ ඒක දුක්ඛාපටිපදා කිප්පා විඥානෙදි. දේශ සල්ලි එහෙම නැති කරනවා. එතකොට චිත්ත සමාධිය තියෙනවා නම් දේශයෙන් නැති බවත් එයා හා සම්බන්ධ ධර්ම නොතිබිය බවත් අපිට වැටහෙනවා. එතකොට උදාහරණයක් වශයෙන් ඉතින් ඊර්ෂ්‍යාව නැත්නම් ආකාස සංඥායතන වගේ තැන්වලට හිටන් අපිට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. මේ සඳහා චිත්තය අපි සමාදම් කරගන්නවා නම් අපි මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්ලාප අපි නොකරයි. මොකද අපි ඉගෙන ගත්තනේ ඕව කරනවා නම් අපිට හැදෙනවා නේද? පොතලිය සූත්‍රයේ භාවනාවේදී හිම ගත්තේ දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤාවේ එනකොට මුසාවාද පරුසාවා චේවා කරනවා නම් මට අර චිත්ත ඉන්දිපාදී පවතින්නේ නැහැ. එයාට ඉන්න හතුරු දෙන්න හැම මතුවෙලා නේන්නේ ව්‍යාධි හැම. එතකොට මෙහෙම වෙනකොට අපි චිත්ත ඉද්ධිපාදයෙන් විමංසාවට ඇතුල් වෙනවා. චිත්ත ඉද්ධිපාදයෙන් විමංසාවට ඇතුල් වෙන්නේ හේතුව මොකද? හේතුව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අරියට මගේ ගත්තහම දැන් උඩ තියෙන සම්මා දිට්ඨි සම්මා සංකප්ප. මැද්ද තියෙන දුස්සීල භාවය. පානාති පාත කරන, මුසාවාද කරන, පරුසාවාච. දැන් මගේ චිත්ත සමාධිය තියෙනවා නම් මම ඒව කරන්නේ නැහැ. ඒවනම් මේ මැද්ද කැල්ල ඇකිල්ල යනවා. මුසාවාද පරුසාවාච කියන ඒවා ඒව කරන්නේ නැති හින්දා ඒ කැල්ල ගැලවිලා යනවා. ගියාම මොකද වෙන්නේ? මගේ විමංසාව අර උඩ සම්මා දිට්ඨිය තිබිච්ච කෙලින්ම සම්මා සමාධිය දක්වාම ඒක ගමන් කරනවා. අර මැද්ද බ්‍රේක් එකක් නැතිව මුසාවාද පරුසාවාච කරනවා නම් මේවට යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක යට යනවා. ඒතකොට සම්මා දිට්ඨියම මතුවේ. ඒතකොට චිත්ත සමාධිය තියෙනවා නම් ජාති ජරා ව්‍යාධි ඒවා ඇති වෙනවයි කියලා දැනගන්න. වෙනස් වෙන බව දන්නවනම් ඉතින් වෙනස් නොවනවා කියන මුසාව එයා පහ කරනවා. ඒ චිත්ත සමාධිය තියෙනවා. ඒ වගේම තමයි ඉතින් ජාති ජරාව කියන එක දන්නවනම් මදේ කියන එක අඩු වෙලා යනවා. ජරා වෙනවනම් මොන මදයක්ද නේද? එතකොට මෙතෙන්දී අපි තේරුම් ගන්නවා අපි ඉස්සෙල්ලා පළ දෙවෙනි ස්ලයිඩ් එකේ දැක්කේ අර අරියට මග මතකද? අපි පෙන්නවා අරියට මග කෙලීම මෙතනින් උපේක්ඛාවට එන්නේ. මොකද මැද්ද කෑල්ල මුසාවාද පරුසාවාච ඒ ඔක්කොම අයින් කරලා දාලා සම්මා දිට්ඨියම මතුවෙලා එනවා කියන එක තමයි වැටහිමක් ඇති වෙන විචිත්ත සමාධියේ වැදගත්කම එයන් වේවි. එවනම් අපි පස්වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අපිට පැහැදිලි වුණා අපේ ඉන්දි ඩයග්‍රෑම් එකේ අපි විරියෙන් ඡන්දේට ආව, ඡන්දයෙන් චිත්තයට ආව, චිත්තෙන් විමංසාවට එන එක තේරෙනවා. මැද්දි මුසාවාද පරුසාවාච අයින් කරපු ගමන් අපිට එතෙන්ට එන්න පුළුවන්කම තියෙනවා. දැන් තේරෙන්නේ නැති දේ තමයි අර විමංසාවෙන් නම් විරියට එන්නව එක කියන එක. ඉතින් මේක තේරුම් ගන්න අපි භාවිතා කරන මේ මයින්ඩ් ෆැක්ටරි එක කියන එක. ওই චිත්තයන් කියන සකස් කරනවා. අපි දන්න ඕනෝ ෆැක්ටරි එක මේ වම් අත පැත්තෙන් අපි හිතමු මොකක් හරි ඉන්පුට් එකක් දුන්නාම දකුණු අත පැත්තෙන් ප්‍රොඩක්ට් එකක් එන්නේ. එතකොට ෆැක්ටරි එකකට අපි එක පැත්තකින් යමක් දැම්මහම අනෙක් පැත්තෙන් එනවා. ඒ ෆැක්ටරි එකේ වැඩ කරන අය එක පැත්තකින් එක ඇතුල් කරනකොටම අනිත් පැත්තේ ප්‍රොඩක්ට් එකට ඇලෙනවා. තේකොළ ෆැක්ටරි එකේ වැඩ කරන මනුස්සයා එයා කල්පනා කරන්නේ මම මේ හොඳ තේකොළක් හදනවා. එයා පැත්තෙන් එන්නේ හොඳ තේකොළ. ඒව විකුණන. බලන්න දැන් ඕගොල්ලෝ පාසලකටවත් යන්නේ නැහැ නේ. මේ පාසල ජරාවයි කියලා කිව්වොත් එහෙම තරහත් යනවා නේ. අපි වැඩ හිතන්නේ අපි වැඩ කරන්නේ නිතරම හොඳම තැන. ෆැක්ටරි එකත් එහෙම. පාසලත් එහෙම. තමන්ව සෞතු කරගන්න ඉතින් නමන්ට තියෙනවා මෙහෙම මේකේ ප්‍රොඩක්ට් එක මේ පැත්තට තේකොළේ දානකොටම හිතන්නේ හොඳ තේකොළක් එනවා මේක හොඳ තේකොළ මට ගන්න පුළුවන් කියන අදහස තියෙනවා. දුක තමයි ඇතිවෙන්නේ කියලා අපි හිතන්නේ නැහැ. අපි කල්පනා කරනවා මේ විදිහේ මේ ෆැක්ටරි එකේ වැඩ කළා හරියට මේ භවය පවත්වා ගන්න පුළුවන් වේ කියන එක. ඔන්න ඔය අර්ථය තමයි හැම වේදනාවකම තියෙන්නේ. එක වේදනාවකට වඩා තව වේදනාවකට අපි අගයක් දෙන හොඳයි කියලා කියනවා. කායික වේදනාවට වඩා මානසික වේදනාව හොඳයි කියලා ගන්නවා. අපි කායික වේදනාවලුත් ගත්තාම දෙකක් අපි සංසඳලා බලනවා. මේක කෑම කාලා තිබින්නා වූ එකට වඩා හොඳයි, මේක මේ පුටුවට වඩා අර පුටුව හොඳයි කියලා ඔය විදිහට තියෙනවා. අපි කොයි වෙලාවකවත් හිතන්නේ මේක දුක තමයි ඇති වෙන්නේ කියලා. එවනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හයවෙනි ස්ලයිඩ් එකට. ඔයගලන්ට පේනවා මේ හයවෙනි ස්ලයිඩ් එකේ මේක පෙන්නනවා මේ භවාශ්‍රයේ ලක්ෂණය කියන එක. භවාශ්‍රයේ ලක්ෂණය තමයි ප්‍රාර්ථනී ග්‍රන්ථයෙන් අபிසංකාරාකාය සංකරන්ති කියලා කියනවා. එතකොට ප්‍රාර්ථනී අපි රූපයන් වාගේ දේවල් ප්‍රාර්ථනා කරනවා. හොඳ තේකොළ පැටර් නේද ඒවා. ඊළඟට ග්‍රන්ථේ. දැන් ඉතින් ඔය දැන් අපි ගත්තොත් තේකොළ බීලා ඇති වෙනව වේදනාවන් තියෙනවානේ. ඉතින් ඕවට තමයි අපි ග්‍රන්ථ වෙන්නේ. ඉතින් බැලුවාම ඔය ලාභ මච්චරියේ දැන් තේකොළ ප්‍රැක්ටරි එකේ කතා වෙනනම් තේකොළ විකුණලා ඉතින් ඒකේ ලාභයක් ඇති වෙලා ඊට පස්සේ ඉතින් ඒක නිසාම ව්‍යාපාදයේ තමයි අපිට ග්‍රන්ථ වෙන්නේ. අපි හිතන්නේ නම් බොහොම හොඳ දෙයක් කියලා ග්‍රන්ථ වෙන්නේ. බැලුවාම ව්‍යාපාදයක්ම තමයි ග්‍රන්ථ වෙන්නේ. අபிසංකාරාකාය සංකරන්ති කියලා කියන්නේ අපි අර හදන භාණ්ඩයේ කියන එකට අපි ඇලෙනවා. දැන් එතකොට එහෙනම් අපි ප්‍රාර්ථනා කළා හොඳ බාණ්ඩ හොඳ තේකොළ පැකට් කියන එක. ඊට පස්සේ ඉතින් ඒකෙන් විකුණලා ලාභ මච්චරී නිසා අපිට ව්‍යාපාදයන් ක්‍රান্ত වෙන අபிසංකාරා කාය සංකරන්ති කියන්නේ මේ ප්‍රොඩක්ට් එක කියන්නේ. දැන් බලන්න මෙතන මේ රේඛාවක් ලකුණු කරලා තියෙනවා. දැන් ලාභ මච්චරී නම් මෙතන ඇඳලා තියෙනවා. රේඛාවක් ලකුණු කරලා තියෙනවා. අත්වාද උපාදානී ඉඳන් මෙහෙම රාගය දක්වා මේක මේ තයෝ ධම්ම සූත්‍රය අපි මේක සාකච්ඡා කරලා තියෙනවා. එතකොට මේකට උඩින් තියෙන අත්වාද උපාදානෙට උඩින් තියෙන්නේ මොකද්ද? විඥාන ආහාර පාර. අර අපිට අනිත්‍ය නිත්‍ය කියන විපල්ලාසය. එතකොට එහෙනම් බලන්න මේ නිත්‍ය කියන තැනින් ඔන්න අපි හරියට නිකන් මේ බටයක් නම් මේක තියෙන්නේ මේ බටේට අත්වාද උපාදානී තැනින් ඔන්න වක් කරා වතුර. මොකද වෙන්නේ? ඒ වතුර මේ බටේ දිගේ ඇවිල්ලා මේ පල්ලෙහාට වැටෙනවා නේ. ජාතිය කියන තැනට. එතකොට ඒ කියන්නේ ජාතිය ලැබුණා නම් ඉතින් අත්බාව පටිලාභය කියන එක තමයි මෙතෙන්දී ඇති වෙන්නේ. අපි ඔන්න ඕදේ තමයි කරන්නේ. නිත්‍යයි කියලා මෙතන වක් කරා මෙහෙන් ආව ඔන්න ජාතියක් අදාගත්තා. එතකොට එහෙමනම් ඕගලන්ට පේනවා මේ යටින් ලියලා තියෙනවා අත්බාව පටිලාභය නිසා අත්වාදු උපාදාන. අත්වාදු උපාදානය නිසා අත්බාව පටිලාභය. අර වතුර වක් කරා නම් ඔන්න පේන ඔන්න පටිලාභයක් කියන එක ඇති වෙනවා. එතකොට මේ පැත්තේ තියෙන්නේ මේ ජාතිය. ඒ කියන්නේ අපි හදපු හොඳම භාණ්ඩේ නේද? ඕගොල්ලෝ ඇහුවොත් එහෙම ඕගොල්ලෝ කරපු හොඳම දේ මොකද්ද කියලා. දැන් අම්මා කෙනෙක් නම් කියනවා මම පුතාව හැදුවයි කියලා. බිහි කරයි කියලා නේ. ඕගොල්ලෝ හදලා තියෙන හොඳම භාණ්ඩේ මොකද්ද? පුතා නම් හැදුවේ පුතාම තමයි එයා හදාගත්තේ. බඩ දුන්නා විතරයි තමන් කරේ. අර තමන්ගේ මේ ශරීරය තමයි තමන් හැදුවේ. ওই මව කුසට ගිහිල්ලා ඕගොල්ලෝ හිතනවාද ඕගොල්ලෝ නිකන් ඉන්නවා කියලා. තමන්ම තමයි මේක හදාගන්නේ මේක ඇතුලේ ඉඳගෙන. ඉතින් ඒකනේ අර පෙලක්කයට හොඳට හදා ගන්න පුළුවන් වෙනවා. පෙලක්කයට හදා ගන්න බැරි වෙනවා. ඇහැ කන අම්මට තාත්තට තියෙනවා දරුවට නැති වෙනවා නේද? එතකොට තමන් හදපු හොඳ භාණ්ඩේ තමයි මෙන්න මේ ජාතිය කියන එක. එතකොට ඉතින් මේ චිත්ත සංස්කාර ඉතින් ඔයගලන්ට පේනවා මේ ප්‍රොඩක්ට් එක හැටියට මේ පැත්තෙන් තියෙනවා. එතකොට මේ විදිහට යමකට අපි සුබයි කියලා අර්ථයක් දීලා අපි පොඩි එකකින් පටන් අරගෙන විශාල එකක් හැදෙනවා. හැදෙන හැදෙන එකට අපි ඇලෙනවා. මොන ප්‍රොඩක්ට් එක ආවත් අපි ඇලෙනවා. එතකොට මේකේ හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මේ කාරණා. නිට්ටයයි කියලා මෙතනින් වක් කරාට පස්සේ මෙහෙන් ආව අත්වාදු උපාදානෙන් අත්බව පටිලාභය දක්වා ආවා කියන එක. ඉතින් ඒක දෙපැත්තට යනවා. දැන් අත්බව පටිලාභය ඇති වුණා නම් ඉතින් ආහාරයන් ගන්නවා, ෆැක්ටරි ගියේ වැඩ කරනවා, නැවතත් අර දේම හදා ගන්න. දෙපැත්තට යන්න. අපි එන 7 වෙනි ස්ලයිඩ් එකට යමු. ওই 7 වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පේනවා මෙතන මේ ලාභ මච්චරියත් ලකුණු කරලා තියෙනවා. ඒ වගේම මේ භවාශ්‍රවේ කියන එකත් මේ රේඛාවේ තැනක ලකුණු කරලා තියෙනවා. ඒ වගේම මෙතන මේ තණ්හාව කියන එකත් ලකුණු කරලා තියෙනවා. මේ මච්චරී මේ පැත්තේ මච්චරී කියලා මේ මච්චරී කෑල්ලක් නිලාව මච්චරී කියන්නේ. ඉතින් මේ සාතී කියලා මෙතන ලකුණු කරලා තියෙනවා. එතකොට හැම වේදනාවකටම සංඥාව මගින් අපි අගයක් දෙන්නේ එහෙම කරන එක දුකයි කියලා නොදැනීම. ඒ කියන්නේ හැදෙන ප්‍රොඩක්ට් එක දුකයි කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා අපි අගයක් දෙමු. තණ්හාව නොනිනවා නම් භවාශ්‍රයට ඉඩක් වෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ දන්නවා අර අත්තා කියලා ගත්තාම අනත්තේ අත්තා කිව්වහම ඒකේ පසු සංඥාව තමයි භව ආශ්‍රය. එතකොට තණ්හා වෙන්නේ නැත්තම් අපි ඉතින් ওই අත්තා කියලා ගන්න කතාව සිද්ධ වෙන්නේ නේ. ඉතින් ඒක නිසා ওই භව ආශ්‍රයට ඉඩක් හම්බ වෙන්නේ. එතකොට මේ නිසා අපිට කරුණාවෙන් අප්‍රමාණයට යන්න. ඉතින් මේක තමයි ওই දෙවෙනි එක්සිට් පොයින්ට් එක. ඒ කියන්නේ අර මාරයාගේ කුකුල් කූඩුව ඇතුළේනේ අපි ඉන්නේ. අපි ඔබ ඉගෙන ගත්ත මාරේ කුකුල් කුඩුවෙන් පැන ගන්න දොරටු හතරක් තියෙනවා. එකක් එහේ මෙත්තාව, ඊළඟට කරුණාව කියලා නේද? මේ දෙවෙනි එක්සිට් පොයින්ට් එක ගැන අපි මේ කතා කරා. එතකොට එහෙමත් නැත්නම් කියනවනම් විපරිණාම දුක්ඛතාවෙන් දුක්ඛ දුක්ඛතාවයට කියන එකට අපි යන්නේ නැතුව ඉඳයි හදන්නේ. ඔය භවාශ්‍රය තමයි අස ඕනී කියලා කියන්නේ. අයි ප්‍රාර්ථනෙන් ග්‍රන්ථින් අபிසංකාරාකාය සංකරන්ති කියලා අපි ඇහක් හදනවා කියලා ඉගෙන ගත්තා නේද? කණක් හදනවා කියලා. එයා කියනවා මේ ඇහැ කෝණී කියලා. එතකොට මේ වෙලාවේදී ආ වේදනාව සඳහා තමයි මේ ඇහැ ඕණී කියලා කියන්නේ. ඒ වෙලාවේදී ඇස කියන එක මම වෙනවා. දැන් මේ විදිහට සකස් කරලා ගත්තහම ඒ වෙලාවේ ඇස මම වෙනවා. දැන් මම කරුණාවෙන් අප්‍රමාණයට යනකොට දැන් ඔය අපි කිව්වනේ මේ වෙලාවේ අපිට මේ වේදනාව සඳහා ඇහැම ඕනේ කියලා. දැන් එයාට පේනවා මම මේ ඇහැ ගත්තොත් මට දුක තමයි ඇති වෙන්නේ. කන ගත්තොත් දුක තමයි ඇති වෙන්නේ. එතකොට එහෙනම් එයාගේ අතහැරීම කියන එක තියෙනවා. චාගාදිට්ඨානි අතහරින්න. දැන් හදන හදන ප්‍රොඩක්ට් එක හොඳයි කියලා නී ඉස්සලා හිතුනේ. දැන් එයාට පේනවා මේක ඇති වෙන්නේ දුකයි කියන එක. අන්න ඒ අර්ථයෙන් එයාගේ අතහැරීම. එතකොට මම කර්මාවෙන් අප්‍රමාණට යනවා කියන්නේ එයාට තේරෙනවා ති මම මේ දුකක්ම තමයි ඇති කරගන්නේ මේ විදිහට කරලා. චාගාදිට්ඨානි භාවිතා කරන අයින් වෙනවා. එතකොට ඒක නිසා ඔයගලන්ට තේරෙනවා මේ වේදනාව නිසා ඇතිවෙනා වූ අත්බව ප්‍රතිලාභ කොටස කියන එක අඩු වෙනවා. දැන් බලන්න තේකොළ ෆැක්ටරි එකේ තේකොළ භාවිතා කරලා ප්‍රොඩක්ට් එකක් හදනවා. එතකොට එහෙනම් මම රූපය අල්ලාගෙන අර නිට්ටි කියලා පල්ලෙහැට බැහිලා අත්වාද උපාදානින් අත්බව ප්‍රතිලාභ. දැන් මම වේදනාවටත් උප කරනවා නේ තේකොළ බීලා රසක් ඇති වෙලා ඒකෙන්. එතකොට දැන් මම දන්නවනම් මට දුකයි ඇති වෙන්නේ කියලා මේ ෆැක්ටරි එකේ කතාවේදී. ඉතින් වේදනාව හදාගෙන චිත්ත සංස්කාරයන් තියෙනවා. දැන් මම කියන මම ඒව අතහරිනවා දන් දෙනවා. ඒ දන් දීම කියන කරාන් පස්සේ ඒ අත්බව ප්‍රතිලාභ කොටස බැහැලා යනවා. ඒකද වේදනාව නිසා මට ඉන්න ඕනි කියන කතාව අයින් වෙනවා. ඉතින් එහෙමනම් ඒ වෙලාවේදී මේ අපි සාතේයයි කියලා කියන්නේ ඉතින් ඔක ලාභයි කියලා අරගෙනනේ. මේ ලාභ මච්චරියත් එක්ක සම්බන්ධයි සාතේය. ඉතින් මේ තයෝ ධම්ම සූත්‍රයෙන් අපි ඔය සම්බන්ධතාවයෙන් බලලා තියෙනවා. එතකොට ඒ ලාභයි කියන කතාව ඒක අතහරිනවා. ඒ වංචාව කියන එක අඩු වෙලා යනවා. ඒ විදිහට වේදනාව සඳහා වෙන්නේ. එතකොට ඒක තමයි තේරුම් ගන්න ඕනේ. එතකොට මෙතෙන්දී අපි පොඩි ධර්මයක් මෙතන පේනවා. මේ ලාභ මච්චරිය. දැන් මෙතන තියෙන මච්චරිය වශයෙන් ඔයගොල්ලෝ හිතුවොත් ඉතින් ලාභයි කියන කතාව ඒ රේඛාවෙම අපිට මෙතන සාතේය කියන එක තියෙනවා. මම ලාභයි කියන එක. දැන් මම කියන්නේ නැහැ. මෙහෙම කරගෙන ජීවත් වෙලා ඉන්නේ කොහොඳයි කියන කතාව මම කියන්නේ නැහැ. මොකද මම කරුණාවෙන් අප්‍රමාණට යනවා. මට පේනවා එන්නේ ඉන්නේ ඇති වෙන්නේ දුක්ඛේ. අත්වාද උපාදානෙන් අත්බවවට ලාභෙ ඉතින් ඉපදුනා නම් ඉතින් දුකයි නේ තියෙන්නේ. එවනම් අපි 8 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අපි 3 වෙනි සත්‍ය කියන එක මනසට නැඟුවොත් ඒ මානිය මගේ මෙසේ වීම හොඳයි කියලා කියන කතාවක් අඩු වෙන්න ඕනේ. දැන් 3 වෙනි සත්‍ය කියන්නේ මොකක්ද? එතන පෙන්නනවා තණ්හාව නිසා තමයි මේ දුක්ඛේ ඇති වෙන්නේ. එතකොට අපි දන්නවනම් මේ වේදනාවන් වලට මේ අපි තණ්හාවන් නැති වෙන්නේ නේද? වේදනාපච්චය තණ්හා. එතකොට දැන් අපි කල්පනා කරා දැන් ටිකකට ඉස්සෙල්ලා දැන් මානෙ විසින් ඒ කියන්නේ භව ආශ්‍රයෙන් කියවනේ ඇහැ කෝණී ආදී වශයෙන්. එතකොට දැන් ඔය උතෙන්ට හොඳ ලස්සන ගාතාවක් එනවා. ඒ ගාතාව අපි ලියාගමු. ඒකේ තියෙන්නේ මේ අකනිට බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේලා හත් නමක් වැඩලා ඒ දවසක් ඒ ගාතාවක් කිව්වමට ඒක ඒකේ පළවෙනි පදේට තියෙන්නේ ඉන්ද්‍රිය අසංවරය මගින් ඇසෙන් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා. ඉන්ද්‍රිය අසංවරය මගින් ඇසෙන් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා. ඒක තමයි පළවෙනි පදේ. දෙවෙනියට කියනවා මෙය සඳහා ඇස ඕනි කියලා කියනවා. කවුද ඇහ ඕනි කියලා කියන්නේ? මෙය සඳහා ඇස ඕනි කියලා කියනවා. මේක නිකන් දෙබසක් වාගේ මේ තියෙන්නේ. මේ ඇස ඕනි කියලා කියන්නේ භව ආශ්‍රය. ඇයි එයා කිව්වන්නේ අර ඇහ ඕනි කියලා මේක සඳහා? ඇයි භවය පවත්න්න ඉතින් ඇහ නැතුව බෑ නේද? ඇහ කන්නාසෙ. ඒ තුන්වෙනි පදයේදී පෙන්නන මෙහෙම වෙන එක හොඳයි කියනවා. කවුද කියන්නේ? එයා තමයි මානි. මානි තමයි ඔහු වෙන එක හොඳයි කියන්නේ. හතරවෙනි පදය ඒ නිසා මම කරනවා එය. කවුද කියන්නේ? සංස්කාරය. සංස්කාරය තමයි ඒක කරන්නේ. සකස් කරනවා නේද? පස්වෙනි පදයට එනවා හැදුවට පස්සේ ඇලෙනවා. කවුද? තණ්හාව. තණ්හාව තමයි ඇලෙන්නේ. පවෙනි පදයේදී පෙන්නනවා අත්හරින්නේ නැහැ කියනවා. ඒ තමයි අවිද්‍යාව. ඇයි අත්හරින්නේ නැත්තේ? නිත්‍යයි. නිත්‍ය නිසා එය අත්හරින්නේ නැහැ. හත්වෙනි පදේ තමයි දුක විඳිනවා මේ ආකාරයට. කවුද මෙයාගේ නම? දුක් විඳිනවා මේ ආකාරයට. ඒ තමයි අහං සහ මම. ඒ දෙන්න තමයි මේ දුක් විඳින. එතකොට අපි ඔය තුන්වෙනි අපිට දැන් ඔය ගාථාව හරි ලස්සනයි. ඔය කෙනෙක් කල්පනා කරලා බලනවා නම් කෑල්ලෙන් කෑල්ලට මේ දෙවස වගේ නියන්නේ නේද? එතකොට අපි තුන්වෙනි පදයේ කියන එක බැලුවොත් මානිය තමයි මෙහෙම වෙන එක හොඳයි කියන්නේ. ඇහින් රූප බලන්න කැමැත්තට ඉඩ දුන්නා ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවරයත් මේක ලකුණු කරලා තියෙනවා මේ ඩයග්‍රෑම් එකේ වම් අත පැත්ත. එතකොට ඒක සඳහා ඇහැ ඕනේ කියන බවාශ්‍රය මානිය කියන මෙහෙම වෙන එක හොඳයි කියලා. හැබැයි ඉතින් දැන් අපි තුන්වෙනි සත්‍යය මනසට නැංගුවොත් අපිට පේනවා ඇති වෙන්නේ දුක. ෆැක්ටරි එකේ කතාවෙන් අපිට පේනවා දුක ඇති වෙන්නේ. එතකොට එහෙනම් දුක ඇති වෙනවා කියලා දන්නවා නම් අර මානියමගේ මෙහෙම කියන කතාව අඩු වෙලා යන්න ඕන. මානිය තියෙනවා නම් අත්ත සංඥාවට නිත්‍යයි කියලා අගයක් දෙනවා. අත්තයිඳන් නිත්‍යයට. මේකේ ලකුණු කරලා තියෙන්නේ මේ අත්තයිඳන් නිත්‍යයට මානියමගින් ජැක් එකක් ගහන. ගහලා ඉවරලා යා ඒක සම්බන්ධ කරනවා. මතකද අපි ඔබ ඉගෙන ගත්තා. අත්තයිඳන් නිත්‍යයට සම්බන්ධ වෙනවා කියන්නේ. ඉතින් මට ඔබ කියලා දුන්නේ ඔය තපස්සේ බුදු සීය තමයි කියලා දුන්නේ මේ විදිහට වෙනවා කියන එක. එතකොට මේක තියෙන්නේ එයාට හිතෙනවා මෙහෙම හදලා ඉන්නේ හොඳයි කියලා අදහසක්. ඒ කියන්නේ එහෙම කරන්න පුළුවන් කියන අදහසක්. දැන් වඩු බාසුන් නැහැ කියලා හිතනවා නිතරම. මම හොඳ භාණ්ඩයක් හදනවා කියලා. එයා කොහිලාවත් කබල් පුටුවක් හදනවා කියලා හිතන්නේ නේ. හොඳ එකක් හදනවා කියලා තමයි අර මාන්නයත් එක්ක එන්නේ. එතකොට දැන් මෙතන මේ පොඩි සම්බන්ධතාවයක් පෙන්වනවා මේ තපස් බුදුසියා පෙන්වපු එක. දැන් ඕගලන්ට පේනවා මෙතන මේ මච්චරිය කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා. ඔය තයෝධම්ම සූත්‍රයේ උතන අපි 7.2 කියලා තමයි ලකුණු කරන්නේ. එතනින් ඊළඟට අපි එනවා මේ 6.2 කියන එක දුස්සීල භාවය. ඒ මච්චරිය කියන එක නිසා දුස්සීල භාවය ඇති වෙනවා කියලා තයෝධම්ම සූත්‍රය එතන පෙන්වනවා. ඊළඟට ආපහු ඔය චූල අස්සපුර සූත්‍රය පෙන්වනවා. මෙතන මේ මච්චරිය කියන එකෙන් ඇති වුණාම ඒකෙන් අපිට ඇති වෙනවා කියලා සාතිය කියන එක. පේනවද? සාතිය කියන එක මෙතන පොඩියට ලකුණු කරලා තියෙනවා. ওই දෙක අතර සම්බන්ධතාවය ওই විදිහට තියෙනවා. එතකොට මෙන්න මෙහෙම වුණාම ඕගලන්ට දැන් පේනවා මේ අපේ මේ දුස්සීල භාවයම නේද මාන්නේ. මතකද අපි කිව්ව පාණාතිපාතය කරගෙන ඉන්නේ. ඒ මිනිස්යාර පිහේම ඉනේ ගහගෙන යා කල්පනා කරන්නේ මම මේ විදිහට ජීවත් වෙනවා. දැන් ඕගොල්ලෝ කල්පනා කරනවා මම ඉංජිනේරෝ, මම දොස්තර ආදී වශයෙන් මට හොඳ තැනක් තියෙනවා. තමන් ඒ ශිල්පය නිසා ඇති වෙලා ඉතින් ඒක ගැන මාන්නයක් ඇති වෙලා තියෙනවා. එතකොට අපි දැන් ටිකකට ඉස්සෙල්ලා ආනිංග සප්පාය සූත්‍රයෙන් කිව්වා දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දාහණය කරගෙන ජීවත් වීම කියන එක. ඕකට තමයි අපි මාන්න වෙලා තියෙන්නේ නේද? එතකොට ඒ මාන්නය මගේ මොකද කරන්නේ? අත්තා ඉදන් නිත්‍යයට යක් එකක් ගහනවා. දැන් මොකද වෙන්නේ? නිත්‍යයි කියලා ගත්තන අපේ මේ දුස්සීල භාවය නිසා මෙහෙම මාන්න වෙලා අත්තයිඳන් නිත්‍යර ජැකේ ගැවන ඕන. දැන් අපි ආපහු අර ප්‍රශ්නේ. මෙතනින් නිත්‍යයි අත්වාද උපාදාන මේ බටේ දිගේ ආවා. එතන ඉඳන් අත්වාද උපාදානෙන් අත්ත භාව පටිලා. ජාතිය කියන එක ආපහු අපි ප්‍රශ්නේ හදා ගන්නවා කියන එක පේනවා. එතකොට දැන් අපිට පේනවා මෙතන මේ දුස්සීල භාවය නිසා මාන්නේ. මාන්නේ නිසා දුස්සීල භාවය. ඒ වහරි ලස්සනයි. දැන් බලන්නකො ඔය දැන් මම බෞද්ධයෙක් ඉන්නවා කියන්න හොඳට මොනක්වත් මේ දුප්පත් මිනිස්සේ පොළොව අහරගෙන ජීවත් වෙලා ඉන්නවා. ඉතින් ඒ මිනිස්සයාට පේනවා මේ තවත් මිනිස්සේ හොඳ කුකුල් පට්ටියක් එහෙම දාගෙන බොහොම හොඳට ඉන්නවා. එයා යන්නේ බෙන්ස් කාර් එකේ. දැන් මෙයාට හිතෙන්නේ මොකක්ද? මෙයාත් ඒ පාර කරන්නේ අර ගොවිතැන පැත්තකට දාලා කූල් පට්ටියක් දාලා මේව විකුණගෙන හිඳට ජීවත් වෙලා ඉන්නවා. දැන් එයා යන්නේ බෙන්ස් කාර් එකේ, පුතා යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට. ওই විදිහට හොඳට තියෙනවා. එහෙම තියෙනකොට මේ දැන් මෙයාට දැන් පන්සලට එහෙම ගියාම ඉතින් හාමුදුරුවෝ කියනවා දැන් මෙයා හොඳ මාන්නක්කාරයි. මහා හාමුදුරුවෝ හොඳට සලකනවා මේ බෙන්ස් කාර් එකේ ඉන්න මහත්තයා ආදි වශයෙන්. ඉතින් එහෙම තියෙනවා. ඉතින් බැරිලා දැන් අපිට ගන්න හාමුදුරුවෝ කිව්වයි කියලා හොඳ හඳුනමක් කියනවා මහත්තයෝ, ඕව නම් වැඩිය හොඳ වැඩ නෙමෙයි, අපාය එහෙම යන්න පුළුවන් කියලා. එහෙම කිව්වයි කියලා ඒ මනුස්සය මොකද හිතන්නේ? එයා කල්පනා කරන්නේ මේ හාමුදුරුවෝ ඔහොම කිව්වට හරියනවා. මගේ පුතා යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එක, මම දැන් යන්නේ බෙන්ස් කාර් එකේ. දැන් මට මාන්නයක් තියෙනවානේ. දැන් මට පුළුවන් ද මේ කුකුල්පට්ටි අතාරින්? ඔහොම කිව්වයි කියලා. ඒකට මාන්නේ නිසා අපිට පේනවා විදිහට දුස්සීල භාවය කියන එක තියෙනවා. ඒක අතාරින්න යට හිතෙන්නේ නැහැ. මොකද අර වටේට ගොඩනංගලා තියෙන ආපව ගොවියා වෙලා කාර් එකේ නැතුව මේ කුඩා බලපතට ගිහිල්ලා ඉන්න පුළුවන්. ඔන්න ඔයාලගේ අර්ථයක් එයාගේ තියෙනවා. එතකොට මේක පේනවා මෙන්න මෙහෙම ධර්මයක් අපි දැන් ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. අර මේ ඔක සංඝාරෝ සූත්‍රය තමයි අපි සාකච්ඡා කරලා තියෙන්නේ. ඒකේ පෙන්නනවා පංච නීවරණයන් මගින් සම්පූර්ණයෙන් පලාසය කියන එක ඇති වෙනවා කියලා. මතකද අපි ටිකකට ඉස්සෙල්ලා බැලුවා අර ස්ලයිඩ් එක, මේ හතරවෙනි ස්ලයිඩ් එකේ. දැන් අපිට මේ ද්වේෂය කියන එක එහෙම ඇති වෙලා මෙතන මේ ඊර්ෂ්‍යාවට යනවා. ඒ උපනාහය මගින් මෙහෙම පලාසයෙන් මච්චරිය නේද? එතකොට අපිට පේනවා ඇති පලාසය මගින් අපිට ඇති වෙන්නේ ඒ මච්චරිය. පංච නීවරණ මගින් අපිට ඇති වෙනවා පලාසය. පලාසයෙන් මොන විදිහට ඇති වෙනවා කියලා. එතකොට එහෙනම් අපිට පේනවා දැන් ඉතින් මච්චරිය කියන තැන අපි ගත්තොත් ලාභ මච්චරියයි කියලා. එහෙමනම් අපි ආපහු අපි හිටපු ස්ලයිඩ් එකට ගිහිල්ලා බලුවොත් ඉතින් 8 වෙනි ස්ලයිඩ් එකට ඉතින් මච්චරිය ඇති වුණා නම් ඔන්න වැඩේ හරි නේද? මච්චරිය ඇති වුණා නම් දුස්සීල භාවයේ දැන් අර බාසුන් මේ ගොවියත් කල්පනා කරේ හරි ලාභයි මේක සත්තු මරාගෙන ජීවත් වෙලා ඉන්නේ. කන්න දුස්සීල භාවයේ එකේ මාන්නේ ඇති වුණා. ඉතින් ඒකින් ද අත්තයින් දැන් නිත්‍යට ගිහිල්ලා ඔක්කොම වැඩේ සිද්ධ වෙනවා. මාන්නේ ඇති වුණාට පස්සේ මේක අතහරින්නත් බෑ. දුස්සීල භාවය අතහරින්නත් බෑ. එතකොට දැන් අපිට පේනවා එහෙනම් අපිට ඇති වෙන්නේ මේ සම්පූර්ණ එකෙම ඒ මුළු පංච නීවරණයෙන් පලාසයෙන් මගින් මච්චරිය ඇති වෙනවා කියලා. ඉතින් මේක දැකගෙන ඉතින් දැන් පේනවා ඇති වෙන්නේ දුක්ඛේ. ඉතින් මම මෙත්තාව කියන එක ආරම්භ කළා. එතකොට ධර්මයක් තියෙනවා මම මේ බැලුවේ පිටුව කොයි එකද කියලා. පටිසම්භිදා මග්ගයේ තමයි ඔක පෙන්නන්නේ දෙවෙනි පොතේ. සිංහල පොත නම් පිටුව 69 කියන එකේ තියෙනවා. ඒකේ පෙන්නනවා මෙන්න මේ දැන් අපි දන්නවා දුස්සීල භාවය නිසා මාන්නේ නිසා දුස්සීල භාවය. දැන් අපි මේ දුස්සීල භාවය කියන එක අයින් කරගන්න ඕනේ. එතකොට එතෙන්දී පෙන්නනවා අපි මෙත්තාව කියන එක දුස්සීල භාවය අයින් කරලා මෙත්තාව කියන එක භාවිතා කරන. මොකද අපි පේනවා නේද අපි මෙත්තාව නැත්තම් මේ කතාව සිද්ධ වෙන්නේ නැහැනේ. අපි ඉදි ඩයග්‍රෑම් එක දිගේ ආවම අපිට පේනවා මෙත්තාව නැත්තම් චිත්ත සමාධියක් නැහැ. ඒක නැත්තම් විමර්ශාවක් නැහැ. විමර්ශාවක් නැත්තම් මේ විරියෙන් මේව අයින් කරනවා කියන එක කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකට මෙතෙන්දී මේ දක්වා විමර්ශාව ආවම තමන්ට පේනවා මෙත්තාව කියන එක පවත්වා ගන්න ඕනේ. දුස්සීල භාවය අල්ල විසිකරන්න ඕනේ. උගුල්පට්ටි දාගන්න යනවා කියන එක පැත්තකට දාලා. ඒකට මෙත්තාව කියන එක හෙලවෙන්නේ නැති වෙන්න ඕනි අසද්දාවේ නන් ෆේත්. ආයිත් කියනවා මෙත්තාව කියන එක කෝසජ්ජී නොසල්ලි පවතින කුසීත බව කියන එක. ඒ කුසීත බව කියන එකත් මේක ලකුණු කරලා තියෙනවා කෝසජ්ජී කියලා. ඊළඟට ආපහු කියනවා මෙත්තාව කියන එක ප්‍රමාදින් නොසල්ලි පවතින ඕනි කියලා. ඊළඟට ආපහු කියනවා ඒ මෙත්තාව කියන එක උද්දච්චින් නොසල්ලි පවතින ඕනි. නැවතත් කියනවා මේ මෙත්තාව කියන එක අවිද්‍යාවෙන් නොසැලී පවතින. මෙන්න මේ කාරණා පහෙන් නොසැලී පවතින ඕනි කියලා පටිසම්භිදා මග්ගේ ওই විදිහට පෙන්වා දෙනවා. එතකොට දැන් මම කිව්වා මේ පංච නීවරණ වලින් පලාසයෙන් ඇති වෙන්නේ දුස්සීල භාවයේ මච්චරිය ලාභ මච්චරිය ලාභ මච්චරිය ඇතුණා නම් ඉතින් මේක මේ ප්‍රශ්නේ ක්‍රියාත්මක වෙනවා. මේ මේක තමයි මතක තියාගන්න ඕනේ. මොකද්ද මේ මච්චරිය ඇති වුණා නම් දුස්සීල භාවයේ මේ පැත්තෙන් මානිය තුන නම් අත්තයි දැන් නිත්‍යයි. එහෙනම් ඉතින් මගේ ප්‍රශ්නේ මං ආපහු හදා ගන්නවා අත්වාද උපාදානයේ ඉඳන් අත්වාවෙන් පටිලාභය දක්වා. එතකොට මම මෙත්තාව ආරම්භ කළා. මම මෙතෙන්ට ආවා නම් මෙතන හිට කරා නම් මං මොන ක්‍රමයකින් හරි මං විනාසයි කියන එක තමයි හොඳට අවබෝධ වෙනවා. අවබෝධ වෙලා මෙත්තාව භාවිතා කරනවා. ඉතින් අපි එතකොට අපි ශ්‍රද්ධාව සමග මෙත්තාව භාවිතා කරනවා. මොකද තථාගතයන් වහන්සේ පැවසුවා ඒ පිසුනා වාචේප නේ මේවයි පහ කියලා කිව්වා. එතකොට අපි විරියක් භාවිතා කරනවා. එතකොට දැන් එහෙනම් අර මෙත්තාව නොසෙල්ලෙන එක අපි ශ්‍රද්ධාව. ඊළඟට ආපහු අපි විරියක් භාවිතා කරනවා. මොකද මේ රෝගී සංඥාව කියන එක මගේ කියලා ගත්තොත් මේ කෝසජ්ජිය ඇති වුණා නම් ඉතින් මේ ප්‍රශ්නේ ආපහු ඇති වෙනවා. එතකොට ඒක නොවෙන්න අපි විරියක් කියන එක භාවිතා කරනවා රෝගී සංඥාව ගන්න නැති වෙන. ඊළඟට අපි ආපහු ඒ මෙත්තාව අපි සතියත් එක්ක වඩනවා. මොකටද මේ සතිය කියන එක? ඒ සතිය කියන එක භාවිතා කරන්නේ මේ අන්ත දෙක දැනගෙන. මොකක්ද අන්ත දෙක? ලාභ මච්චරි නිසා ඇති වෙන්නේ මොකද්ද? රෝගී භාවය. ඉතින් ලාභ මච්චරි කියන එක ගත්තනම් ඔය කෝසජ්ජී කුසීත භාවය කියන්නේ අපි වට අටක් කරකවපු ගමන් ඕක වෙනවා කියනවානේ. ඕනම එකක් අරගෙන කරපු ගමන් ඕක ඇති වෙනවා. එතකොට එහෙනම් අපි භාවිතා කරනවා මේ සමුදේ අස්තංගමේ කියන එක දැකලා රෝගී නොවී ඉන්න කරන විරියට කරන උත්සාහයක්. ඒ ප්‍රමාණ නොවීම තමයි සතිය ඇති කරගන්නේ. එතකොට අන්න ඒකයි සතිය මේ අවස්ථාව. අපි අන්න ඒක පොඩ්ඩක් ලියාගමු. මොකද්ද? අපි ඇයි මේ සතිය භාවිතා කරන්නේ? ඒ සතිය භාවිතා කරන්නේ අන්ත දෙක දැනගෙන. අමතක වෙනවා නම් ලියා ගන්න පුළුවන් කි ලාභ මච්චරි නිසා රෝගී බව කියන එක ඇති වෙන. ඕසජ්ජිය. ඒ කියන්නේ සමුදය. එතකොට සමුදේ අස්තංගමිය දැකලා රෝගී නොවී ඉන්න කරන උත්සාහයට එහෙම නැත්නම් විරියට පමා නොවීම සඳහා තමයි අපි මේ සතිය ඇති කරගන්නේ. අපි ඉතින් මේක කලිනුත් ඉගෙන ගත්ත මතකද? අර සූකාපටිපදා කිප්පා විඥානේ කෝසස් 10 කරනවා කියලා ඊට පස්සේ කිව්වන්නේ මේක මම පමා වෙන්නේ නැතුව කරනවා කියලා නේද? එතකොට දැන් එහෙනම් ඔයගොල්ලන්ට පොඩ්ඩක් මේක සම්බන්ධ කල්පනා වෙන්න ඕනේ සූකාපටිපදා කිප්පා විඥානේ. මතකද අපි කිව්වා ශ්‍රද්ධා আদি මුච්චති කියලා. ශ්‍රද්ධා আদি මුච්චති කියලා කිව්වා. එතකොට ඒ කියන්නේ අසද්දාවෙන් නොසන්දෙන්න නේද? ඊළඟට කිව්වා විරියම් පග්ගම් හන්තෝ කියලා. ඒ කියන්නේ කුසීත බව කියන එක ඇති නොවෙන්න. ඊළඟට සතින් උපට්ඨ පෙත්තා කිව්වා. අපි තේරුම් ගන්නවා අපිට ඇති වෙන්නේ මොකද්ද? ලාභ මච්චරි නිසා ඔය රෝගී භාවය. කෝසජ්ජී තමයි කුසීත භාවය තමයි වටාටක් ගිය ගමන් තුන් ඔය තියෙන தත්යේ තියෙනවා. ඒක තමයි ඇති වෙන්නේ. ඒක සඳහා තමයි අපි විරිය භාවිතා කළේ. ඒකට ප්‍රමාණ නොවෙන්න කියලා. දැන් එහෙනම් පැටර්න් එක පේනවා නේ. ඊළඟට තියෙන්නේ මොකද්ද? සමාධි. චිත්තං සමාදාන්තෝ කියන්නේ. එතකොට සමාධිය කියන එක අපි භාවිතා කරන මොකටද? උද්දච්චය කියන එකේ අයින් වෙන්නේ. ඒකට විරුද්ධයි ඒක. එතකොට ඔය උද්දච්ච ඒ සමාධිය භාවිතා කරනවා කියලා කිව්වහම දැන් ඔයගොල්ලෝ ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තනේ දානේජ සප්පාය සූත්‍රය. ඔය උද්දච්චය කියන එක ඔය කාම සංඥාර දකුණු අත පැත්තෙන් අපි ලකුණු කරලා තිබුණේ අවසාන ඩයග්‍රෑම් එකේ නේද? ඒකේ කාම සංඥාව නිසානේ. ඉතින් ඒක ඔය අපි ඉගෙන ගත්ත උද්දච්චය ඇති වෙන්න හේතුව කියන එක කාම සංඥාවයි කියලා දවස් 4 වැඩසටහනේ. ඉතින් අපි දන්නවා කාම සංඥාවෙන් ඇතිනේ දෝමනස්සේ. ඉතින් දෝමනස්සේ ඇති උනායින් පස්සේ ඕගොල්ලෝ අර ගැප් එක දැක්ක ගමන් මොකද කරනවා කියේ? එක රවුමක් කරකුවා අභිජ්ජා වුණා දෙවෙනි රවුමේදී දෝමනස්සේ එපාර කාමච්ඡන්දය කියේ මොකද්ද? විඥානේ පිහිටවන අය කරන්නේ කියන එක. ඉතින් මෙතෙන්දී අපිට පේනවා මෙන්න මෙහෙම ධර්මයක්. ඒ කියන්නේ මේක මේ රේඛාව. ඕගොල්ලන්ට පේනවනේ මේ දුස්සීල භාවයේ තියෙන රේඛාව. මේක දික් කරගෙන මේ පැත්තට ආවොත් හරියට ඕගොල්ලන්ට පේනවා ඒ ඩයග්‍රෑම් එක දෙකට බෙදෙනවා වගේ නේද? මේක දික් කළොත් කබලින්කාර ආහාර පැත්තට එනවා. මේ ඩයග්‍රෑම් එක දෙකට බෙදෙනවා. මේකේ උඩ කෑල්ල තමයි මමං කියලා ගන්න. මේකේ යට කෑල්ල ගන්නවා අහං කියලා. මේ උඩින් කරන්නේ මොකද්ද? උත්පාදේ සකස් කරන රූපයක් අල්ලා විඥානේ අපි සකස් කරමු. මේ යට තියෙන්නේ මොකද්ද? ඒකේ මේන්ටනන්ස් එක. එකකින් සකස් ගයක් හදනවා. හදලා මේන්ටේන් කරනවා නේද? එහෙමනේ වඩු වාසුන් නැහැ අර ගොල්ලෝ මේගොල්ලෝ අන්න ඒ වගේ මෙතන මේ සංස්කාර වලින් මේ පැත්තින් බලලා මේන්ටනන්ස් කියන එක තමයි මේ කරන්නේ. එතකොට ඔන්නෙන් කතාව සම්බන්ධ වෙනවා ඔය බුදුහාමුදුරුවෝ දැන් කිව්වේ මේ ආයු සංස්කාරයෙන් අතහරින්න පුළුවන් කියලා නේද? ඉතින් ඔය චිත්තය සකස් කිරීම කෙනෙක් ලාභය කියලා ගන්නේ නැත්තම් ඒකේ පැවතීම ලාභයි කියලා නොගනින මේන්ටෙනන්ස් එක ලාභයි කියලා ගන්නේ නැත්තම් ආයු සංස්කාරය කියන එක අතහරින්න පුළුවන්. ඒ විදිහට කෙනෙක් දන්නවා. එතකොට ඉතින් ඒව තථාගතයන් වහන්සේ ගාවා ගියායට ඉතින් මේ විදිහට සංස්කාරයන් ඒක මේන්ටේන් කරන්නේ නැහැ තවදුරටත්. ඒ විදිහින් අතහැරීම කියන එක සිද්ධ කරගන්න පුළුවන්. මෙතන හොඳ ලස්සන දෙයක් තියෙනවා. දැන් අපි ඉගෙන ගත්තා. ඉතින් මම ලාභයි කියලා ගත්තොත් ඉතින් ඒ කියන්නේ පංච නීවරණ තිබුණා නම් මම පලාස කරනවා, පලාස කරා නම් මච්චරීට ආව, ඉතින් මච්චරීට ආව නම් මං ඉවරයි කියන එක කෙනෙකුට තේරුණා නම් දැන් ඒ කියන්නේ මෙන්න මේ පොයින්ට් එක ටච් කරා නම් මං ඉවරයි කියන එක තේරෙනවා. මොකද දුස්සීල භාවයට ගියා, මාන වුණා, අත්තයින් දන් නිත්‍ය මේ ප්‍රශ්නේ ඇති වෙනවා. දැන් ඒ වගේම ඔබංග ප්‍රඥාය ප්‍රඥානතෝ කියලා අපි භාවිතා කරලා අවිද්‍යාව කියන එක අයින් කරනවා. එතකොට කාරණා පහ එනනම් අපිට එතන සම්පූර්ණ වෙනවා ඉන්ද්‍රියයන්ගේ මෙතන. මෙතන හොඳ ධර්මයක් පේනවා. දැන් ඔයගලන්ට පේනවා මේ කෝසජ්ජියේ මෙතන දුස්සීල භාවය නේද? මෙන්න මේ 7.3 to 6.2 මේ රේඛාව. අපි මේ රේඛාව දික්කොලොත් කොහටද යන්නේ? මේ රේඛාව මෙන්න මේ හරියට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මේ ස්පර්ශය ළඟ මෙතන මේ පොයින්ට් එක. ඕකට අපි කියනවා 5.3 කියලා. ඔය පයෝධර්ම සූත්‍රයේ ඕකට කියනවා දෝෂාරෝපණ සිත කියලා. එහෙමත් නැත්නම් පාලි භාෂාවෙන් කියනවා උපාරම්භ චිත්තය කියලා. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා රිප්‍රෝචින් මයින්ඩ් කියලා. දෝෂාරෝපණ චිත්තය. ඉතින් ඇත්ත නේද? දුස්සීලභාවය කරායින් පස්සේ යාට සිත දයාගෙම සිත දොස් කියනවනේ. මම මෙහෙම පානාති පාතේ වාගේ දේවල් කරගෙනයි මම ඉන්නේ කියලා. එතකොට ওই රේඛාව තව චුට්ටක් දික් කරොත් ඒ කියන්නේ දැන් මේ 6.2 ඉඳන් 7.3 රේඛාව තව ටිකක් දික් කරමු. දික් කරොත් මෙතෙන්ට එන්නේ මොකක්ද? කාමච්ඡන්දය. එතකොට එහෙනම් ඕගලන්ට පේනවා මේ කාමච්ඡන්දේ නිසා මේ විදිහට මේ දුස්සීල භාවයට ගියා. අර ගොවියා අහිංසකව හිටපු ගොවියත් කුකුල් පට්ටියක් දාගෙන හිත කල්පනා කළේ මොකද? කාමච්ඡන්දයට ගිය හොඳ සැපට ජීවත් වෙනවා. දුස්සීල භාවයට ගිය දුස්සීල භාවයෙන් මාන්නේ, මාන්නේ අත්තායි දන් නිත්‍ය. දැන් ඉන්නම් ප්‍රශ්නේ ආපහු අදාගත් තත්වාදුපාදානෙ ඉඳන් අත්ත භාව පටිලාභේ දක්වා. ඒ කියන්නේ මේ රේඛාවම කැරකිලා නේද මේක හැදිලා තියෙන්නේ? පේනවද මේ විදිහට මේ රේඛාව කැරකිලා? මේකම නේද අපි අර අනාසෝචිතීදී බැලුවේ. මතකද අපි කිව්වා මෙතන මේ පැත්තේ ඉඳන් පරිදේවී දුස්සීල භාවය කියන තැන පරිදේවී ඉඳන් ඕගොල්ලෝ ශෝකයට එනකොට කබ්ලින්කාර ආහාරයේ ඉඳන් එනවා කිව්වා සංඥාවට නේද? ওই විදිහට සංඥාවෙන් චේතනාවට වෙනවා. මෙතනින් ශෝකේ ඉඳන් දෝමනස්සේට, දෝමනස්සේ ඉඳන් දුක්ඛයට එනකොට මෙතන චේතනාවෙන් ඉඳන් විඥාණය කියන එකට ආවා. මේ රේඛාව තමයි කරගිලා තියෙන්නේ. මේ රේඛාව මෙහෙම තිබිච්ච එක මෙහෙම කරකුණ කරගිලා මෙන්න මේ කතාව ඇති කරගත්තා. දැන් ඉතින් අපි නිට්යයි කියලා ගත්ත අත්වාදුපාදාන් අත්වා පටලාවේ උන ಜಾති උන දුක්ඛය හදාගත්තා. ඒක තමයි ඕගොල්ලෝ මේ භාවනාවට ගන්න උන මේ ඩයග්‍රෑම් එක. මෙන්න මේ රේඛාව හොඳට මෙනෙහි කරන්න. ඉස්සෙල්ලා බලනවා මට මච්චරියක් කියන එක තිබුණා නම් දුස්සීල භාවය ඇති. මච්චරි නිසා සාතිය ඔය විදිහට ගිලා. ඉතින් මේකටම තමයි අපේ මාන්නේ ඇති වෙලා තියෙන්නේ. එහෙමනම් දැන් වෙලා තියෙන්නේ මාන්නේ ආවනම් ජැක් එක ගහුවා. අත්තායින් දැන් නිත්‍ය කතාව ඇති වෙනවා. මේක ඇති වුණා නම් මේ ප්‍රශ්නේ ඇති වෙනවා. ඉතින් මේ රේඛාවම කර කියලා අන්තිමට හදාගෙන තියෙන දේ. කාමච්ඡන්දේ නිසා අන්තිමට ඇති කරගෙන තියෙන ප්‍රශ්නේ දුක්ඛයේ කියන එක තමන්ට වැටහෙනවා. එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 9 වෙනි ස්ලයිඩ් එකට. මේ 9 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මේ සුබයි කියලා එක අපි ගන්නවා මෙතන සුබ සංඥාව. ඉතින් ඕකටම තමයි අපි මේ මාන්නේ කියන එක ඇති වෙලා තියෙන්නේ. ඒ සුබ වූ දේම හොඳයි කියලා තමයි මාන්නේ කියන්නේ. ඒ කියන්නේ අසූචි ගොඩම තමයි හොඳයි කියලා මාන්නේ විසින් කියන්නේ. ඉතින් මාන්නේ ආව නැති ඉඳන් ඕගොල්ලෝ දන්නවා. ඉතින් අත්තායි ඉඳන් නිත්‍යයට කතාව සිද්ධ වෙනවා. චේතනාව ඉඳන් අත්වාද උපාදානියන් කියන එක ඇති වෙනවා. මේ ජැක් එක ගහනවා කියන්නේ. ඉතින් මේකෙම අහිංකාරයයි ඒ වගේම අහංකාර මමින්කාර මමින්කාරය කියන එක ඒ පාලි භාෂාවේ තියෙන වචන ඒක ලකුණු කරලා තියෙනවා. මයි මේකින් කියලා කියනවා මමින්කාරයට, අයි මේකින් කියලා කියනවා අහිංකාරයට. එතකොට මෙතන බයෙන් අගතිට යනවා කියන එක තියෙනවා. ඉතින් මේකේ ඔක්කොම සමරි එක තියෙනවා. මේ සුබයි කියලා අරගෙන තමයි මේ මුළු ප්‍රශ්නේම අපි ඇති වෙලා තියෙන්නේ. මලමුත්‍රා අසුචි කොටකට. එතකොට මේක ලාභයි කියලා අරගෙන රෝගී බවට අපි පත් වෙනවා. ඉතින් මේක දැකලා ඒ ලෝකේ රහත් වූ සියලුම සත්‍යයන් මේ චිත්ත සංස්කාරයන් බෙදෙනවා කියලා බයටපත් වෙලා සිටින. ඇති බය අගතිය නියම ඕනම මේක බිඳෙන නිසා. ඉතින් ඒක මේක මුළු ලෝකෙටම සාධාරණ ධර්මයක් කියලා දැනගෙන ඒ ධානා තලවල ඉන්න සත්‍යයන්ට බව ඒ මම මෙත්තාව ඒ විලාය වැළුවා. අහං විසින් කියනවා මමන්ට මෙන්න මෙහෙම ධර්මයක්. එයා කියනවා ඔය තීන සින්දුවකේ මත්ත බින්දේ පය බුරුලෙන් තබා වරෙන් කියලා නේද? ඒ මමන් තමයි ඇහැ වුනේ සුබු ඇස. ඉතින් මෙයා බය වෙලා තියෙන්නේ මොකද? එයා බයයි අර පරිස්සමින් අඩිය තියලා ඉන්න කියන්නේ මොකද? එයාට බයයි මෙයා මේ හරියට අහංකාරය තමයි මේ ඇහැ හැදුවේ මමන් ඔය හැදුවේ. එයාට බයයි මේක කොවිලාව කරන් සෞතු වේද? ඒ කියන්නේ අහංකාරය හරියට මේ ඇහැ පරිහරණය කරන්න නැති වෙන්න පුළුවන්. යකඩ කූරක් යන එකකෙන් දේවල් බලන්න ගිහිල්ලා වදින්න පුළුවන් නේද? අන්න ඒ වාගේ. මොකද මෙයාට මේක හොඳට හදන්න හම්බුනේ නැහැ. මාස 10යි ජොබ් එකට හම්බුනේ. බඩේ ඉඳලා හදාගත්ත එක නේද? එතකොට හරියට මේක එයාට ෂුවර් එකක් නැහැ මේක ගැන. ඒක හරියට නිකන් අර වඩු වාස වාසුන් නැහැ ගෝලයයි වාගේ. වඩු වාසුන් නැහැ. ඉස්සර කාලේ වඩු වාසුන් නැහැ. නියම දෙනවා ගෝලයට කපන්නේ කියලා. අද වාගේ මේ නියන් එහෙම ලාභෙට නැහැ නේ. ඒ කාලේ වඩු වාසුන් නැහැ. හරි ගණන් ඕක. එතකොට මේ මිනිස්සයා ඒක දීලා එයාගේ බබ්බෝ ගෑනවා මේ ගෝලයා අතින් මේ නියන කැඩේද? ලී ටික සවුත් වේ. මෙහෙම ගල්ලා බලාගෙන ඉන්නවා මේ කොවිලාකාර මේක කැඩලා යන්න පුළුවන් මේකෙන්. මෙයා ගෝලේ හරියට මේක පාවිච්චි කරනවාද? දැන් ලී ටික වුණත් ඉතින් සවුත් කරා නම් ඉතින් මහත්යද අව ලී අරන් දෙන්නේ නැහැ බයිනවනේ. එතකොට අන්න ඒ වගේ තමයි මේ අහම් බලන් ඉන්න මමන් දියා. ඒ දෙන්න හැබැයි හරි යාළු. අහම් කියන එක තමයි මමන් අහන්නේ. මමන් කියන එක තමයි අහම් අහන්නේ. දෙන්නත් එකට අපිව ගෙනිනව සංසාරේ. ඒ විදිහට කරලා. ඉතින් ඕකේ අන්තිමට පේන්නේ මේ මොකක්වත් නෙමෙයි මේ සුබ කියන කතාවත් එක තමයි කුණු අඹ ගෙඩි ලාභයි කියලා අරගෙන. ලාභ මච්චරි මච්චරි ආවනම් ඉතින් අපි සත්තු මරන්න උනත් කුකුල් පට්ටි දාගන්න උනත් යනවා. ඒවට මාන්නයක් නැති වෙනවා. මාන්නයක් නැති වෙලා අත්වාද උපාදානී ඉඳන් අත්බව පටලාභය දක්වා ගිහිල්ලා මේ දුක්ඛය ඇති කරගන්න තියෙනක පේනවා. එතකොට දැන් අපි කිව්වා ඔගොල්ලෝ භාවනාවට ගන්න ඔය 8 වෙනි ස්ලයිඩ් එකයි කියන එක. එතකොට මේ අපි සූත්‍ර දේශනාවට නැවතත් කියෝ. ඉක්බෙත්තින් භාගතුන් වහන්සේ අනද තෙරුම් බණවා ආනන්දේනි යම් දිවා විහරණයට කාලයයි සිතවුද ඒට යව් එයි වදාළසේක. එසේ වහන්සේ ගිය අනද තෙරුව භාගතුන් වහන්සේට පිළිවදන් දී මුනස්සෙන් නැගී සිට භාගතුන් වහන්සේ සකසා වැඳ වැදගුණකොට නොදුරේ එක්තරා රුක්මුලක ඉඳගත්. ඒ ඉඳගත් වෙලාවේ ඒ පවිතු මාර ඇතෙන් ඇවිල්ලා කියනවා එකල්ලි පවුතු මාර අනද තෙරු නිග්ම ගිය වැඩි නොබෝ කලකින් භාගතුන් වහන්සේ වෙත එළඹිය. එළඹ එක් පැත්තක සිටි එක් පැත්තක සිටියාව පවුතු මාර භාගතුන් වහන්සේට මෙසේ කියේ. වහන්ස භාගතුන් වහන්සේ පිරුණම් පාත්තා සුගතියෝ පිරුණම් පාත්තා. දැන් භාගතුන් වහන්සේට පිරුණම් පාන්න කල්ලි වහන්ස යම්තාක් කල් මේ සව්වන් භික්ෂුන් වහන්සේලා ව්‍යත්තද විනීතද විසාරද බවට පැමිණියේද යෝගක්ෂේ ගෞස්සත ධර්මදර ධම්මානු ධම්ම ප්‍රතිපත්ති සම්යක් ප්‍රතිපත්ති අනුරූප ධර්මී හැසිරෙන සුළු වූද සිය ආචාර්ය වර්ගයේ ඉගෙන උගන්වන්නාහුද කියවන්නාහුද පවසන්නාහුද පිළිටවන්නාහුද හෙළි කරන්නාහුද බෙදා දක්වන්නාහුද ප්‍රකට කරන්නාහුද උපන් පරවාදී කරුණු සහිතව මොනවට නිග්‍රහ කොට නයිනාකොට දාම් දෙසන්නාහුද එතෙක් නොම පිරුණම් පාන්නේ මේ වචනේ භාගතුන් වහන්සේ විසින් වදාළගත්තේ. ඒ කියන්නේ මාරයට බුදුහාමුදුරු බණක් කියලා තියෙනවා. කලිනුත් ඉල්ලන්නේ නැති. එතෙන්දි කියලා තියෙනවා මේ භික්ෂුන් වහන්සේලා මේ தත්ත්වයට පත් වෙනකම් මම පිරුණම් පාන්නේ නැහැයි කියලා. වහන්සේ දැන් භාගතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු ශාවකයෝ විනීතයි විසරදයි යෝගක්ෂේමයි ওই විදියට බෞද්ධසතයි ධර්මදරයි ධම්මානු ධම්ම ප්‍රතිපත්ති පරිවර්තනය කරන ඒ උපම් පරවාදය ප්‍රකට කර ඒ කියන්නේ එක නිග්‍රහ කොට අයින් කරන්න එහෙම දන්න. සුගතියෝ දැන් එන භාගතුන් වහන්සේ දැන් පිරුණම් පාන. සුගතිය පිරුණම් පාන්නේ කියලා කියනවා. ඊට පස්සේ ආපහු වෙනු ශ්‍රාවක මෙහෙණින් වහන්සේලා ඒ தත්ත්වයට පත් වෙනකම් බුදුහාමුදුරු ඒ පිරුණම් පාන්නේ නැහැ කියලා කියනවා. දැන් මේ මෙහෙණින් වහන්සේලා ඒ தත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් පිරුණම් පාන්නේ කියලා. ආයිත් කියලා තියෙනවා ශ්‍රාවක උපාසකයෝ මේ தත්ත්වයට පත් වෙනකම් මම එහෙම කරන්නේ නැහැ කියලා. දැන් ඊ ආයත් ඒ தත්ත්වයට පත් වෙලා දිනු පිරුණම් පාන්නේ. භාග්‍යවතුන් වහන්සේ අමතාකල් මගේ ශ්‍රාවක උපාසිකාව මේ තත්ත්වයට පත් වෙනකම් පිරුණම් පාන්නේ නැහැ කියලා තියෙනවා. ඒත් ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට ආයිත් කියලා තියෙනවා මේ පවිට යම් තාක්කල් මගේ මේ ශාසනය සමෘද්ධ වෙනකම්, පවර්ෆුල් වෙනකම්, ස්ථಿತಿ ප්‍රොස්පරස්, ඒ වගේම හැමතැනම පැතිරෙනකම්, බොහෝ දෙනා අතර ප්‍රකට වෙනකම්, නොවේනේති දෙවිවිසුන් හැම දෙනා විසින් මොනවට ප්‍රකාශිත නොවේ නම් ඒ තාක් මම පිරිනමම් පාන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ විසින් මේ වචනේ කියනවා. වහන්ස දැන් වුණායි භාගතුන් වහන්සේගේ ශාසනය සමෘද්ධයි, හැමතැනම පැතිරිලා විපුල බවට පත් වෙලා එතන තියෙනවා. දැන් භාගතුන් වහන්සේට පිරිනමම් පාන්නේ කියලා ඉල්ලා සිටියා. බුදුහාමුදුරු කියේ මොකක්ද දැන්? බුදුහාමුදුරුකෝ භාගතුන් වහන්සේ පවසන පවුට මරහට පවිට තෝ නිරුත්සපර, ඒ කියන්නේ වෙහෙසෙන්න එපා කිව්වා. නබෝ කාලකින් තථාගතයන් වහන්සේ පිරිනමම් පාන්නේ, මේකේ තුන් මාසයකින් එවන්නේ තථාගතයන් වහන්සේ පිරිනමම් පාන්නේ කියලා වදාහසේ. ඉක්බෙත්ින් භාගතුන් වහන්සේ චාපාල චෛත්‍යයේදී එළඹ සිටි සීයත්තාව නෝනින් පිරිසිදු දක්නා ආයු සංස්කාරය අත්හැරියෝ. එතකොට අන්න එහෙම වුණා මේ මහා භූමිකම්පාවක තුනා කියලා කියනවා. දෙවිවර නද දුන්නා කියලා. එකල්ලි භාගතුන් වහන්සේ මේ කර්ම සලකා ඒ වෙලෙ මේ උදන් ගැන්වා, පුනර්භවය සකස් කරන බෞද්ධපත්තිට කරුණු කාමාවචර රූපාවචර කර්මද අරූපාවචර කර්මද බුද්ධි උනිතෙමි අතහැරිය. ඒකේ පෙන්නනවා මේ සමාහිතෝ හි තමා කෙරේ කෙලෙස් කවචයක් මෙන් බිඳ දැම්මයි කියලා. නොහොත් පස්කඳ අනිත්‍යයි නිවන නිත්‍යයි ආදී වශයෙන් මෙතන පෙන්නනවා. බුද්ධි තෙමි බුද්ධ මුනි තෙමි භවගාමි කර්මය නාර මාර්ගයෙන් අත්හැරිය. මේකේ මේ ගාථාවක් තියෙනවා. ඒ ගාථාව තමයි තුනම තනංච සම්භවං භව සංකාර වස්ස ගිමුනි අජ්ජත්තරතෝ සමාහිතේ අවිද්‍යා කවච මික්ත සම්භවන්ති කියලා. තුනම තුලං කියලා කියන්නේ තුලණය කරන්න පුළුවන් කියලා කියන්නේ, දැන් කාමයේ ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න පුළුවන්, මේ හොද්දරහ මෙච්චරයි, මේ හොද්දරහ මෙච්චරයි කියලා කියන්න පුළුවන්. හැබැයි අතුලයි කියලා කියන්නේ ඒකේ ප්‍රමාණයක් කරන්න බෑ. දැන් බලන්න ඔය මේ නිර්වාණය කියන එකේ එහෙම ප්‍රමාණයක් කියලා කරන්න බෑ. අතුලයි කියන්නේ කන්නේ අර්ථයේ තියෙන. ඉතින් මේ ගාථාවෙම තමයි මේ පිටකෝදේශේ පැහැදිලි කරන්නේ. මේක පිටු 90 තමයි ඒකේ පැහැදිලි කිරීම කියන එක තියෙන්නේ. මෙතන තමයි මේ පෙන්නන්නේ මේ අමෝහය කියන එක එහෙම අර්ථ දැක්වීම කියන එක. එතන පෙන්නනවා අත නිබ්බානං රතනන්ති කරිත්ව ආශ්චර්ය භාවේන අතුලං තත්ත කුසලස්ස අභිසම්භවා ඥානේන පස්සනා අයං අමෝහ කියලා. නිර්වාණයේ රතනයක් ආශ්චර්ය භාවයෙන් අතුලයි. ඒකත් එක්ක තුලණය කරලා කියන්න බෑ මෙන්න මේක මෙච්චර මේ ප්‍රමාණය ආදී වශයෙන් කියලා. ඒක තමයි අමෝහය. ඒක සඳහා ඒ කුසලයන් උපද්දවනවා නම් මේ විදිහට අභිසම් දැනගන්න ඕන අමෝහය කියලා පෙන්වනවා. මේකෙම තමයි ඔය අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණං අයං අදෝසු. අභ්‍යන්තරේ සමාහිත බවක් තියෙනවා කියන වික්ෂේපේ මුලාව පහ කිරීම අදෝසයයි කියලා කියන්නේ මේකෙම තමයි. මනුස්සයෙක් හිතනවා දැන් අපි ටිකකට ඉස්සෙල්ලත් බැලුවා මෙන්න මේ ධානයෙන් ඉන්න පුළුවන්, ආකාසඤ්ඤායතනෙන් ඉන්න පුළුවන්. බුදුහාමුදුරු පෙන්නන්නේ මේ එකකවත් ඉන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. ඕගොල්ලෝ ඉන්නවා කියලා හිතුවොත් අර පොතලී සූත්‍රයේ පළතුරු ගෙඩිය කාලා ඉන්නවා කියලා හිතුව ව්‍යාජය හැදින බැරලා වැටෙනවා. කිසිම ධානයකින් ඉන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. අපි හැමෝම ලිස්සන තැනක ඉන්නේ, ලිස්ස ලිස්ස පල්ලෙහාට වැටෙනවා කියන එක තියෙනවා. එතකොට තමන්ට ඉන්න ඕන නම් තින් තමන්ට දේශිනිය ඇතුළේ. එතකොට අන්න ඒක අර අමෝහය නිසා ඒ අදෝසය කියන එක එතන තියෙනවා. එතකොට දැන් මේ ඒ සමාහිත බවක් තියෙන මේ වික්ෂේපයක පහකල අවිද්‍යා කවච මිත්තස්ස සම්භවಂತಿ කියලා කියන්නේ හරියට ඔය පෙන්නනවා මේ දැන් යුද්ධයකට ගිය මිනිස්සෙක් ඊතලයකින් කාගේ හරි කෝට් එකක් වාගේ එකක් තියෙනවා නම් ඊතලයෙන් විදලා ඉවරලා දාන්න පුළුවන්. ආන්නේ වාගේ මේ භව සංඛාරය කියන්නේ සංස්කාරය කියන්නේ බුදුහාමුදුරු ඒ අතහැරියා කියන. ඉතින් ඕකේ පේන්නේ මොකද්ද? තථාගතයන් වහන්සේ මේ වයස මේ ශරීරයේ බොහොම දිර දිරා ගිහිලා තියෙනවා. තථාගතයන් වහන්සේ පැය නිදාගත්ත කියලා දන්නව නේද? එතකොට ඒ බුදුහාමුදුරු මේ ශරීරය රිපයා කරන මේ ඉන්දිපාදයන් භාවිතා කරන ශරීරය රිපයා කරන්න පුළුවන්. එතකොට මේ රිපයා කර කර ඉඳලා තමයි බුදුහාමුදුරු මේ විදිහට ජීවත් වෙලා තියෙන්නේ. ඒ රිපයා කරන එක අතහැරියා. අතහැරියා මේ අවයවයන් ඒ විදිහට නැති වෙලා ගිහිල්ලා ඉතින් ඒක මාස 3කින් මේ විදිහට වෙන්නේ ඉතින් ඒක සිද්ධ වෙන්නේ. එතකොට ඒක තමයි සූත්‍ර දේශනාවේ තියෙන්නේ. අපි එතකොට මේකේ භාවනා කරන්න කොහොමද? ඒ භාවනාව කරන්න අපි කිව්වා මේ 8 වෙනි ස්ලයිඩ් එක තමයි. දැන් ඔයගලන්ට තේරෙනවා මේක අපි භාවිතා කරන්න තියෙන්නේ. අපි මුලින්දම පෙන්නුවානේ මේ ඉදි ඩයග්‍රෑම් එකේ පෙන්නවා මේවා සම්බන්ධතාවය නේද? මේ දුක්ඛ පිටිකට අදන්දා වින්නාවෙන් එහෙම ඇවිල්ලා මේ විදිහට සම්බන්ධ වෙනවා කියලා. ඉතින් අපි අර මයින්ඩ් ෆැක්ටරි එකේ මේ දක්වා ඔයගලන්ට සෑහෙන වැටහීමක් තියෙනවා. මොකද මෙත්තාව නැත්තම් චිත්ත සමාධියක් නෑ. දුක්ඛ පිටිකට අකිප්පා විඤ්ඤාණයට ආවේ දන්දා විඤ්ඤාණය මෙත්තාව ඇති. මෙතනින් ආවට පස්සේ මං චිත්තය සමාදාන් කරනවා නම් මුසාවාද පරසාවාච මං අයින් වෙනවා. එහෙමනම් හරියට මගේ සම්මාදිට්ඨිය ඉඳන් කෙලින්ම මම එනවා සම්මා සමාධියට අනු විමර්ශාවට ආවා. ඒක පෞතේනවා තමන්. දැන් අපි ෆැක්ටරි එකේ කතාව ඉගෙන ගත්තේ මේ විමර්ශාවෙන් ඉඳන් විරියට මේ සංස්කාර අයින් කරනවා කියන එක. එතකොට අපිට තේරුණා අපි ෆැක්ටරි එකට මොකක් හරි එකක් දානකොටම අපි ඒකට ඇලෙනවා. ප්‍රොඩක්ට් එකට. ඒක ඇලිලා ඉතින් අපි මොකද්ද හදාගන්නේ අන්තිමට? ගත්තා. ඒකෙ පෙන්නවා අපි නිත්‍යයි කියලා ගත්තා නම් අත්වාද උපාදානී ඉඳන් අත්බව පටලාවයට ගිහිල්ලා මේ දුක්ඛයක්ම තමයි අපි හදාගන්නේ. ඉතින් අපි කරුණාවෙන් අප්‍රමාණට යනවා නම් අපි ඕක අතහරිනවා. අපිට තේරෙනවා මේක ඇති වෙන්නේ දුක්. ඒකට වේදනාව නිසා. දැන් මෙතන මේ ලයින් එකේ සකස් කිරීම කියන එක අත්වාද උපාදානී ඉඳන් මෙතන 1.1 රාගය දක්වා තියෙන ලයින් එකේ සකස් කිරීම කියන එක මට රූපය නිසාත් මම මේ වතුර වක් කරන එක තියෙනවා. රූපයක් දැක්කහම වතුර වක් කරනවා. වේදනාව නිසාත් මම වක් කරනවා. එතකොට දැන් මම පෙන්නවා මම මේ චිත්ත සමාධියක එහෙම ඇති කරගෙන තියෙනවා නම් මං කරුණාවෙන් අප්‍රමාණට යනවා නම් මං කියන්නේ නැහැ මේ වැඩේ හොඳයි කියලා. මොකද මං දන්නවා මට ඇති වෙන්නේ දුක්ඛය. ඒ දුක්ඛය කියන එක තේරුම් අරගෙන කරුණාවෙන් අප්‍රමාණට යනවා මම මේවා අයින් කරගන්නවා. එතකොට ඒ විදිහට ගිහිල්ලා ඕගොල්ලෝ එනවා මේ 8 වෙනි ඩයග්‍රෑම් එකට. අපේ ස්ලයිඩ් එකට ආවයින් පස්සේ එතන පේනවා මෙතන මේ හොඳට මතක් කරගන්න මෙන්න මේ කෑල්ල. මච්චරිය කියන එක තිබුණා නම් අපි මේ පැත්තට යනවා. මච්චරිය දුස්සීල භාවයට යනවා. අර මිනිස්සයා අර කුකුල් පට්ටි දාගන්න ගිය ලාභයි අර මිනිස්සයා මේ බෙන්ස් කාර් එකේ යන්නේ මේක හරි ලාභයක්. එයා හොඳට කාලා ඉන්නවා. මේ මං වගේ දුකේ නෙමෙයි මං සම්බෝලයි වතුයි කාලා ඉන්නවා කියන්නකෝ. අර එයා හොඳට සැපට ඉන්නවා. එයාගේ ළමයා යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් ආදී වශයෙන් එයාට ලොකුට ආවා නේද? අන්න එයා දුස්සීල භාවයට ගියා නම් ඇති වෙන්නේ ඒකෙන් මාන්නේ. දැන් එයාට හාමුදුරුවෝ කිව්වයි කියලා මේක අතහැර ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියන එක තියෙනවා. එහෙමනම් මේකෙන් වෙන්නේ මොකද්ද? අත්තා ඉඳන් නිත්‍යයට ජැක් එක ගැහුවා. එහෙනම් නිත්‍ය භාවයෙන් අත්වාද උපාදානෙන් අත්ත භාව පටිලාභේ ආපහු මම ලෙඩේ අදාගත්තා කියන එක තියෙනවා. එතකොට අපි එහෙමනම් දැන් මේකේ මෙත්තාව භාවිතා කරමු. මේක අපි තේරුම් ගන්න අපි මේ දුස්සීල භාවය අල්ලා විසි කරන්න ඕනේ. මේකෙන් ඇති වෙන්නේ මේ මානෙ. එතකොට ඒ මෙත්තාව කියන එක නොසැලී පවතින ලෝ ඒ අශ්‍රද්ධාවේ ඒ වගේම කෝසජ්ජී ප්‍රමාදී උද්දච්චේ අවිද්‍යාව. ඉතියෝගේ අනිත් පැත්ත තමයි අපිට එන්න ඕනේ. අපිට එහෙනම් ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පාණාතිපාතේ වය පා කියලා. ඉතින් ඒ විදිහට අපි බලාගෙන යනවා. විරියෙන් ගන්නවා මම මෙතෙන්ට ආවොත් මම ඉවරයිනේ. කෝසජ්ජී කියන එකට ආව නම් ඒ කියන්නේ මේ රෝගී සංඥාව මම මොකක්වත් මගේ කියලා ගන්න හොඳ නැහැ. ගත්ත තාපවර ප්‍රශ්නිය ඇති වෙයි. ප්‍රඥා මේ සමාධිය මම තමා වෙන්නේ නැහැ. ඒතර මම සමුදයක් දැක්කම මේ කෝසජ්ජී ඇති වෙන්නේ. අර විදිහට අරගෙන ලාභ මච්චරිය කියලා ගත්තොත් මට මේ ප්‍රශ්නිය ඇති වෙනවා. ඒක තේරුම් අරගෙන මම තමා වෙන්නේ නැති වෙනවා. ඉතින් උද්දච්චය නැති වෙන සමාධිය අවිද්‍යාව නැති වෙන ප්‍රඥාව කියන එකයි භාවිතා කරන්නේ. ඒ භාවිතා කරගෙන ඉතින් තමන්ට මහා විශාල සමාධියක් මේ විදිහට කළොත් මේ මිත්තාවත් එක්ක මේක පවතිනවා. ඒතකොට බලන්න කුකුල් පට්ටි අර මිනිස්සයා කුකුලන් කෙරෙහිත් ඔක්කොම කෙරෙහිත් අවබෝධයෙන් යුතුව මෙතන මිත්තාව පවතිනවා. ඉතින් මේ රේඛාව අපි කිව්ව දික්කලොතින් කෝසජ්ජයේ 6.273 රේඛාව දික්කලොතින් ඕගොල්ලෝ එන්නේ අර උපාරම්භ චිත්තේ. අනේ මම මේ පව් කරගෙන ජීවත් වෙන මිනිසයා කියන එක එනවා. මේක දික් කරාම එන්නේ කාමච්ඡන්දේ. ඒතකොට ඒ කාමච්ඡන්දේ නිසානේ අර හොඳට හිටපු මිනිසයාත් අර නරක වැඩේ කරන්න ගත්තේ නේද? ඉතින් මේක කළොතින් ආභවර ප්‍රශ්නේ ඇති වෙනවා. එතකොට එහෙනම් මේ රේඛාවම තමයි කරකෝලා අපිට මෙතෙන්ට හදාගත්තේ. අර අපි අනාශ්‍රව චිත්තයේද කරපු එක දැන් පේනවා. මේක කරකෝමින් තමයි අනිත් පැත්තට මේක හැදිලා තියෙන්නේ කියන්නේ. ඒක තමයි භාවනාව. මේ ලයින් එක තමයි ඔයගොල්ලෝ හොඳට භාවනාවට ගන්නේ.